අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් ගුණා මේ සසරේ යට දුර්ව සරිසරුව කියලා බුදුජානක තෙරෙනවා. වෙනලා බුදුජානක දේශනා කරන මහණෙනි එකම මේ සසර දුර්ව සරිසරුව නෙමෙයි මේ දීර්ඝ සංසාරය යනකොට තමන්ට ඇඟලේ කිදි කළ කෝපු තමන් යාදමිය මව් මල දුකට අඳපු කඳුලේ පුදු කරන්න පුළුවන් නම් මේ සතර මහා සාගරේ ජලයට වෙලී කියන බුදුජානක තෙරෙනවා. ඒ වගේම පියාමල දුකට අඳපු කඳුළු එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වෙලී කියලා පෙන්වනවා. තුරුලේ පියාගෙන බොහෝම ආදරෙන් හදපු තමන්ගේ දුව පුතා දරුණු වෙලාවේ අඳපු කඳුළු එකතු කරන්න පුළුවන් සතර මහා සාගරේ ජලයට වෙලී කියලා පෙන්වනවා. ඒ වගේම සහෝදර සහෝදරි ඥාති ඉතිේශිනුත් එනවා. වෙන වෙනම මේ අය ධර්ම වෙලා ආගන්තුක කඳුළු එකතු කරන්න පුළුවන් නම් මේ සිය මහා සමුද්‍ර ජලයට වෙලී කියලා පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි මේ ජීවිත සංසාරේ එනකොට අපි හැම කෙනෙක්ම මානව ජීවිතවල වඩා වැඩිපුර ලබන තිරිසනාත්. ඒ තිරිසනාත්වල උපදිනකොට තමම මස් වෙනස මරණකොට ගෙල සිඳින විලාල ගලාගෙන රුධිරය එකතු කරන්න පුළුවන් නම් ඒ මේ සතර මහා සාගරේ ජලයට ලැබී කියලා පෙන්වනවා. ඒ වගේම මේ දීර්ඝ සංසාරේ යනකොට අද මෙහෙම වුණාට අපිට ඇස් දෙකම අන්ධවලා ගලන් වුණ බය හැටියට පිළිලා ජීවිතය අවසන් වෙච්ච බව ලෝක තරම් කියන්නේ. අතපය හතරම නැතුව පිළිෙක් වෙලා කිසිවෙකු පිළිකට කරන්නේ නැතුව ජීවිතය අවසන් වෙච්ච බව ලෝක තරම් කියන්නේ. ඒ වගේම හොඳු කුෂ්ඨ දත හැදිලා මුළු ලෝකයම පිළිකුල් කරන ආත්ම භාවය ඇති වෙන නඳුන් ජීවිත ඕන තරන්නේ. ඔය ආසභාගාමී රෝග හැදිලා තමන්ගේ මලමුත්‍ර පොඩි වැටිලා එහෙටත් කරලක් නැතුව ගෙවුණු ජීවිත ඕන තරන්නේ. ගස්කල් පරවතලින් වැටලා හිස පොඩිලා නඳුන් ජීවිත ඕන තරන්නේ. නමුත් පවේ වැහෙන්නේ අපිට පේන්නේ නැහැ. පින්වතුන් බුදුරජාණන් වහන්සේ මේ සතර ස්වභාවය පෙන්නලා මේ ලෝකයේ මනස දන්න නිසා මෙහෙම දේශනා කරනවා. මහණෙනි පටිච්ච සමුප්පාදයේ දන්නා වූ හේතුඵල ධර්ම දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකෙක් කැරෙන්න අනෙක් කට්ටිය මේ ලෝකයේ මගේ වචන විශ්වාස කරන්නේ නැහැ කියලා. මෞමලකු දුකට අඳපු කඳුළු මුහුද ජලයට වඩා වැඩි කියලා කිව්වහම කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. මොකද ගොඩාක් දෙනෙක් හිතන්නේ මේක ටිකක් මේ බාර කරලා පෙන්නන්න හදනවා, ටිකක් බය කරන්න හදනවා, මේ අතිශෝක්තියක් අතිවර්ණනාවක් කියලා හිතනවා. බුදුරජාණන් දේශනා කරන පටිච්ච සමුප්පාදයේ දන්න කෙනෙක් විතරයි මේක විශ්වාස කරන්න ඇත්තට විශ්වාස කරන්නේ. එනතර බුදුහාමුදුරුවෝ කියන්නේ කෙනෙක් යහපත් මාර්ගයට ගන්නව ලෝක කියන කෙනෙක් නෙමෙයි. අපි සසර මෙච්චර දුක් විඳලා තියෙන හින්දාමයි මෙච්චර දුක් විඳින හින්දාමයි සසරේ මෙච්චර දුක් තියෙන හින්දාමයි බුදුරජාණන් සේම කියන්නේ. බුදුරජාණන් වහන්සේ ওই ටික දේශනා කළාට පින්වතුනි අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැත් එහෙම දෙයක් නැති හින්දා නෙමෙයි. අපි ඉන්නේ තැන්කේක නිසා. මාළු ටැංකියක් අරගන්න මාළු ටැංකියක ඉන්න මාළුන්ට මුළු ලෝකෙම එච්චරයි. මේ ලෝකෙ පුංචිද වුණු නිසා ඉතින් මේ මාළු එක්ක කතා කරන්න අපිට ක්‍රමයක් තිබුණොත් කියනවා නම් ඔය මාළුට මෙල්ල අපිට කියන්න පුළුවන් කමක් තිබුණොත් මුළු ලෝකෙම කියන්නේ ටැංකිය නෙමෙයි එතන තියෙන වතුර ටික නෙමෙයි ඔය වතුර යට තියෙන සීසී කැට ටික විතරක් නෙමෙයි කියලා තව වාහන තියෙනවා, පාරවල් තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, මිනිස්සු ඉන්නවා කියලා ඒසතරේ බොරු කියන්නේ වාගේ. ඇයි හැම කෙනාටම අත්දැකීම තමයි ජීවිතේ හොඳට දකින්නේ. දැන් එයා පිළිගත්තේ නැත්තේ තමන්ගේ නොපෙන නිසා. තමන්ට නොපෙන කමෙන් එයා නොපිළිගත්තට එහෙම දෙයක් නැද්ද කියනවා. අපි කියන්නේ බොරුද? එයා එයාගේ ජීවිතේට එයා ලැබුණු අරමුණ වලට මැනලා ඒක ප්‍රතික්ෂේප කළාට එහෙම දෙයක් නැතුවන්නේ. ඒ වගේ ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති මාළු ටැංකියේ තියෙන මාළු ටික වගේම වෙනසක් නැහැ අපි තියෙන ටැංකියේ. අපි හිතාගන්නේ අපි නිදහසේ ඉන්නේ කියන්නේ අපේ ටැංකියේ කොච්චරද මේ හැට දෙන රූපේ කනට ඇහෙන ශබ්දේ නාසයට දැනෙන ගන්ධය දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශය හිතට දැනෙන ආකාරය ඔත්ලින් එහාට ගෙනෙන්නේ මොකක්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ මේකේ දේශනා කරන ටැංකිය සහගත ජීවිතේ එළියට ගෙහිලා ඒ ටැංකිය සහගත ජීවිතේ එළියට කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනදී ටැංකියක් තුල ඉඳලා ඒ ටැංකිය සහගත ජීවිතේ නිමත කියලා බලන නිසා අපිට පේන්නේ නැති අපි මුදලකට අපි පිළිගන්නකට පිළිගන්නට නැතුවද මේ නිසා විමුක්ති බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ මේ භවයේ ඉබඳු දුකක් කියන නිසා භවයේ ඉන්න සත්‍යයේ ඉබඳු දුකක් විඳින නිසා ඉතින් මෙතනදී පින්වතුනි අපි සතරේ ඉච්ඡර දුක් විඳපු අය ඒ තාම ඒ දුකෙන් ඈතර වෙන මාවතකට ඇවිල්ලා නැහැ. ඒ මාවතකට අපි එන සේයාව කුදුනේ මේ දුක්ඛගත සසරෙන් නිකන් හරි කෙනෙක් ඈතර වෙන්නේ මේ යන මාර්ගවත් වැරදී කියන එක. ඉතින් මේ ධර්මයේ දැක්ක ධර්ම අවබෝධ කරගත්තු විතරයි. ඒ නිසා අපි මේ බණ අහන්නේ. නැත්තම් මුළු ලෝකෙම කරන්නේ එකම දෙයක්. හරියට පළඟැටියෝ. උගල දන්නවා දැකලා ඇති පළඟැටියෝ ගැන. නමුත් හිතන්න නැති මෙයා අපේ ජීවිතේ හරි වටිනා කතාවක් කියලා දෙනවා. පළඟැටියේ දිහා බලද්දි පහනක් පත්තු කරලා තියෙනකොට මේ පළඟැටිය පහන් දැල්ලට ගොඩාක් කැමතියි. ගොඩාක් ආසයි. දැන් කෙනෙක් තමන් කැමති දේ තමන් ආස කරන දේ ලබා ගන්නවා කියලා කියන්නේ මොකද කරන්නේ? පහන් දැල්ලට පයනවා. පෑන්නු පිච්චෙන දුක එනවා. ටිකක් හරි පරදිනවා මොකද කරන්නේ? යමක දුක යමකින්ද දුක ආවේ ඒ පහන් දැල්ලටම පයනවා. නැගෙන තම කරන්නේ ඒකට පරිණාම දුකම විඳින දුකටම තණ්හා කරනවා ඒ බව දන්නේ පහන් දැල්ලා කියන්නේ පවිතු පවති ස්පර්ශයක් තියෙන්නේ ඒකට පැනපු නිසා දුක ආවේ කිචිලා පැත්තකට කියන්නේ ඒ දුක උපදින අරමුණටමයි තණ්හා මොකද යා හිතන්නේ දුක අනික පහන් දැල්ලා නැතත් කියලා පහන් දැල්ලා කියන්නේ දුක කියන්නේ පහන් දැක නේද කියන මේ නෝන නැහැ අන්තිමට ඒ මොන නැතිකම නිසා ජීවිතේ තීරණය වෙලා තියෙන කොට නෙමෙයි දුක වන්දන දුකටම තණ්හා කරනවා කියන දේ. මොකද පහන් දැල්ල කියන්නේ දුක නම් දුක කියන්නේ පහන් දැල්ලා මේ දෙක වෙන් කරන්න බෑ නේද කියන මොන යාට නැහැ. දකුණව ලස්සනට පහන් දැල්ලට කැමරයි. හැබැයි පිටිචිලා පිච්චෙනවට පිච්චෙන්න දුකට කැමති නැහැ. දැන් බලන්න මෙයාට පුළුවන් ඔය දේ කරන්න කියන්නේ. පිච්චෙන්නේ නැති වෙන්නත් ඕනේ, දුක එන්නේ නැති වෙන්නත් ඕනේ, හැබැයි පහන් දැල්ලත් ඕනේ. පහන් දැල්ල ගන්න පුළුවන් ද අල්ලන්න පුළුවන් ද පිච්චෙන්නේ නැද? බෑ. ඉතින් කැමති වෙන්න ඕනේ ක්‍රම දෙකකට. එකක් පහන් දැල්ල ගන්න පුළුවන් හැබැයි පිච්චිල දුකේ එක නොදුනේ නැතෙනවා. ඒකට කැමති වෙන්න වෙනවා. ඒක එයාට හින්න වෙන එකක් නෙමෙයි, ඒක තමයි ඒක ධර්මතාවය. එක්ක පහන් දැල්ල අතහරින්න ඕනේ. එතකොට පිච්චිල යන දුක නැහැ. නමුත් මේ ක්‍රම දෙකෙන් මොකද්ද හොඳ ක්‍රමනේ කියලා තේරුම් කරගන්න මෙයාට ඉස්සෙල්ලා තියෙන දුකේ යන මොකද්ද? පහන් දැල්ල කියන්නේ පෙනෙන දේ අනික තියෙන යානක. එතකොට පහන් දැල්ල කියලා පෙනෙන දේ තමයි දුක. ඒක ගන්නකොට විඳින්නේ දුක නේද? මේ දේ පහන් දැල්ල ගත්තොත් විඳින්න දුක. දුකට ඕන නම් පහන් දැල්ල ගන්න වෙනවා නේද කියන එක දකින්න වෙනවා. පහන් දැල්ල අනික දුක අනික කියන මට්ටමක ඉඳලා කවදාවත් අන්හවන්න දෙ කරන්නේ ඉතින් ওই පළඟැටිය කරපු දෙයම අපි කරනවා. අපි දන්නේ පළඟැටිය මරණකම මොකද දුකම විඳින්න දුකටම තණ්හා කරපු එක අන්තිමට. ඒක ඉතින් තමන් දුක උපදවන්නේ දුක් විඳලා කියන්නේ. පළඟදී ඇත්තකට වෙලා ඉන්නකොට හිමින් ලාම්පුව ළඟට ආවද නැහැ. පළඟදී පහකට අපි දන්නවද ওই ටිකම අපි කරනවා කියලා. අපි දුක් විඳිනවා. දුක් විඳිනවා. දුකේ කෑගහන විලාප දෙනවා අඬනවා. ආපු දුක් වෙන දේවල් වලටම තණ්හා කරනවා. මොකද හේතුව? දුක්ඛය අඥාන දුක දන්නේ නැහැ අපි. මේ ධර්මය අවබෝධ කරගත්තොත් විතරයි යාට දුක දැනගන්න පුළුවන්. මේ ධම්මචක්ක පවත්තන සූත්‍රය හොඳට කියනවා මේ දුක. ඒ දුක ඇති වෙන්නේ කොහොමද? ඒ දුක නැති වෙන්නේ කොහොමද? නැති කරන මඟ කොහොමද කියන එක පෙන්නනවා. එතකොට කොහොමද පරදේශිය දවතුනේ? මොකක් නිසා? නුවණ නැතිකම නිසා. එයාට විජුව තියෙන දේ හඳුනා ගන්න පුළුවන් වක්‍රාකාරව හඳුනා ගන්න බැහැ නෝනේ. වක්‍රාකාරෝ විද්‍යාංගින් යමක් දිනන මේක දැනගත්තද නෝනේ. ඒ කියන්නේ තේන්නේ හිමි දැල්ල පහක් දැල්ල. ගන්න ගියාම පිච්චල දුකේ. එතකොට කේන දේ අනික පිච්චනික අනික කියලා එයා හිතා. තේරෙන්නේ ධම්මයෙන් ලැබෙන දුක නේද කියලා නෝණින් බලන්න බැහැ. ඒ වගේ එයා කරපු දේම අපි කරන මේ ධර්මයේ නොදන්නකම නිසා දුකේ ආඥාව නිසා දුක පිළිදින දකින්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොගෙන මේ දුකෙන් මිදෙනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. කොහොමද අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ? මම මෙන්න මේ ධර්මයේ ඇහිලා වටිනාකම ගැන කියනවා. කොහොමද අපි ධර්මය අවබෝධ කරගන්න ඕනේ? කොහොමද අපි කවදාවත් ධර්මය අවබෝධ වෙන්නේ? මෙන්න මේක බලන්න. ඔබලු බලන්න පළවෙනි වගේ පළවෙනි පහන් දැල්ලට කැමති. ඒ වගේ ඔබලු කැමති දරුවන්ට, ගෙවල් වලට, දේ පොළ වලට, හරක බාන ඉඩකඩ මුදල් වලට කැමතිද? කැමතියි. හැබැයි දරුවා ළිඳ වෙනවට, මහලු වෙනවට, මැරෙනවට කැමති නැහැ. ළිඳ වෙනදද, මහලු වෙනදද, මැරෙනදද හැබැයි දරුවා තෝරනවා. දැන් පළඟැටියට පහන් දැල්ලා තෝරන පිච්චෙන්දද? දැන් අපිට දරුවා ඕනේ මේ රූපේ තෝරන්න. හැබැයි ඒක ළිඳ වෙනවට කැමති නැහැ. ඒ රූපේ දිරනවට කැමති නැහැ. ඒක මැරෙනවට කැමති නැහැ. එතකොට දැන් බලන්න අපි දරුවා දේවල් දරවල් කියලා අල්ලගෙන ඉන්න රූපේ දිහා බලන්න. රූපේ කියන එක ගත්තහම පුද්ගලික කන්නේ මේ දිරනවා කියන එක, ලිදෙනවා කියන එක, මැරෙනවා කියන එක රූපේ හැටි. ගහකොළක් ගන්න මේ ගහකට වුණත් පළෑටිකම කුඩා කාලයක් තියෙනවානේ. මේ පළෑටිකම තරම කාලයක් තියෙනවා. ඔබ ගස්කලම් වල ලෙඩ හැදෙන්න බැරි පුළුවන්. ඔබ ගහකොළක් වුණත් දිරන්නේ නැහැ. දිරන. ගහකොළක් වුණත් නැරෙන්න බැරි. එතකොට ලෙඩ වෙනවා, දිරනවා, නැරෙනවා කියන එක පුද්ගලයෙක්ද ඒ රූපේ හැදෙන්නේ? එහෙනම් දිරන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්, නැරෙන්න පුළුවන් ඒ රූපේ අනිකා. අපි මොකද කරන්නේ? ඒවතු රූප තමයි මේ අල්ලගෙන මේ මගේ දෙදර, මේ මගේ දුව, මේ මගේ ස්වාමියා, මේ මගේ බිරිඳ, මේ මගේ ඥාතිය, මේ මගේ රත්තරන්, මේ මගේ රිදී, මේ මගේ ගස්කොළන් කියලා අනිත්‍ය වෙන, ලෙඩ වෙන, විනාශ වෙන රූප තමයි එක එක නම් වලින් අල්ලගෙන තියෙන්නේ. දැන් අපි හිතන්නේ දරුවා අනිකා. ධර්මයේ දරුවා, මේ දෙදර, මේ රත්තරන්, මේ රිදී. ඊට පස්සේ මේවා නැති වෙනවා, කැඩෙනවා, අනිත් වෙනවා, ඒක වෙන එකක්. දුක වෙන එකක්, දිවල් දුර වල යන බහන වෙන එකක් කියලා. අපි කැමති නෑ දුකට, අපි කැමති දිවල් දුර වලට කියලා අපි හිතනවා. නමුත් අපි දන්නේ අපි කැමති කියලා කියන්නේ ලෙඩ වෙන දිරන දෙයට නේද කියලා. දරුවා කියන එක ලෙඩ වෙන දිරන රූපයක් අල්ලගන්න මාධ්‍යයක්. අපේ හිතරවක් කියලා අපි අල්ලගෙන තියෙන්නේ. දෙදර කියන්නේ දිරන, වැරෙන්න, මැරෙන රූපයක් අල්ලගන්න කියන මාර්ගය. ඔබලා අහලද කාම උපාදාන කියන්නේ? කාම උපාදාන කියන්නේ මොනවා? කාම. දේවල් වල යානවා, ඉඩකඩ බිල මුදල් කියන චික කාම. මේ රූපයක් අල්ලගන්න තියෙන මාධ්‍ය තමයි රත් වෙච්ච යම. හොඳටම රත් වෙච්ච කබල කටින් අල්ලගන්න බැරි ඒක අල්ලගන්න මාධ්‍යයක් ගන්න. කෙටි කියනවා. ඒ වගේ විග්‍රහ නිලද වෙන මැරෙන රූපය අල්ලගන්න මාධ්‍යයක් තමයි කාම උපාදානය. අපි අල්ලන්නේ කොහොමද? දුව, පුතා, දේවල්, දරුවෝ, යානවා අපිට තියෙන දුක්ඛය අල්ලනවා. අපි දරුවෝ හැදෙන්නත් කියනවා මේ දුක අල්ලගත්තේ නේද කියලා අපි කියන්නේ නැහැ. එතකොට කවදාවත් අපිට දුක්ඛය නැහැ. අපි දරුවන්ට කැමති දේවල් වලට කැමති වෙනවා, පිළිමුතුන්ට වලට කැමති වෙනවා ප්‍රාර්ථනා කරනවා. අන්තිමට කන්දක් නැතුව, කෙරවලක් නැතුව දරාවරණ දුක ප්‍රාර්ථනා කරලාදී ඔබලට එක වස්තුවක් ලැබෙනවා කියන්නේ දිරන වස්තු එකක් ළඟට ආවා, ලෙඩෙන වස්තු එකක් ළඟට ආවා, මරණ වස්තු එකක් ළඟට ආවා. ජරාමරණ දුක ප්‍රාර්ථනා කර කර ගන්නවා නම් ජරාමරණ දුකෙ මිදෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අර්ථක මුද්‍රිය ගන්නවා කියන දකවල සත්‍ය දෙන්නේ. ඒක කාමයේ ලෝකේ අතහඬ විශ්ින් ජනකනේ. කාමයේ අසුභයක් කියනකොට කාමයේ යථාර්ථයක් කියනකොට ලෝක කැමති නැහැ. මෝසල කතා කියන්න එපා කියන්නේ. මොකද ලෝකයේ ඉච්ඡා උපාදන හේතුසේ බුදුරජාණන්සේ සම්මා සම්බුද්දට පත් වෙනකොට හිතුනේ මම මේ අවබෝධ කරගත්ත ධර්ම මේ ලෝකයට තේරෙන්නේ නැහැ කියලා මම උත්සාහ කරනවා. ඉතින් මම මේ මතක් කළේ නමුත් බුදුරජාණන් වහන්සේ බොහොම අනුකම්පාව. ඒ කියන්නේ මේ ටිකේ මම කියන්නේ දරුවෝ ගෙවල් ගෙවල් කියලා අපිට අහවලා තියෙන ජරා මරණ රූප ඒ හින්ද දරුවෝම ගෙවල් වලින් බන්නපල්ලා ගෙවල් කඩපල්ලා ඉන්න දැපල්ලා කියන එක නෙමෙයි. කොහේ යන්න ගොනේ බුදුහන්සේ කිව්වෙත් නැහැ. එහෙම හොදෙත් නැහැ. ඇත්ත දැනගන්න තමන්ටවත් අනන්තවත් කිසි කෙනෙකුට අසහදාගන්නයක් වෙහෙසක් නැතුව ඒකේ මුලින්ද කරනකොට බුදුරජාණන් වහන්සේ දෙන්නා. ඒක මෙතනදී මම මතක් කළේ අපි මේ සත්‍යයෙන් අවබෝධ කර මොකක්ද නිසා ආව බලන් ගතිය වගේ අන්තිමට යථාර්ථය ගත්තාම වෙලා තියෙන මොකද දුකම විදිහෙන් දුකට තණ්හා කරලා අපි තියෙන්නේ. දරුවෝ නැති වෙන නිසා, ලෙඩ වෙන නිසා, මහවිල නිසා, අම්මල තාත්තල සහෝදරයෝ ලෙඩ වෙන නිසා, මහවිල නිසා, නැරෙන නිසා, තමන් ලෙඩ වෙන මහවිල නැරෙන නිසා දුක විඳලා. ඒවම හොයලා. ඒවම දුක විඳලා. ඒවම හොයලා. පළඟැටිය පහන්ට බැලලා පිච්චිලා දුක ඇවිල්ලා. ආයෙත් පහන් දිනුනම ආයෙත් ඒ පහන්ට තණ්හා කරනවා. ඉතින් බුද්ධිමත් මනසක් හදාගෙන මිනිසියෙක් කියලා ඉපදිලා පළඟැටිය කරන දේ කළ තේරුමක් නැහැ. දුක් විඳින්න. දුක විඳින ජීවිතේ මේ දුක අවබෝධ කරගෙන මේ දුකම විඳින්න පුළුවන් දර්ශනය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් අනන්ත සංසාරෙදිත් අපි මෙච්චර දුක ආවේ ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි තා අවබෝධ කර නොගන්න තා අපි මේ සත්‍යය යනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයි කියලා කියන්නේ මොකක්ද? එයාට මේ මුළු ලෝකෙම ධර්ම හින්දලුවන් දකින්න ජරා මරණ දේවල් දකින්න වෙන්නේ අන්තිමට. ජරා මරණ දේ පිළිසිත නොදන්න නිසා මුළු ලෝකෙම තමන්ට හැටි පමණකින් රූප එක එක මට්ටම රූප උපාදාන කරගන්නේ. අන්තිමට වෙලා තියෙන්නේ එතකොට යථාර්ථයම බලනකොට තියෙන උත්තරයි බුදුරජාණන් වහන්සේ කිසිම විහිසක් නැතුව ඔය ඇත්තට අපේ මනස ගේනවා. ඔය ඇත්තට අපිව ළඟා කරනවා. ඒ වාසනාව ලැබෙන්නේ විහිසකු නැතුව ඔය ඇත්තට අපිව අරගෙන යන වාසනාව ලැබෙන්නේ මේ බුද්ධ උත්පාද කාලේ තමයි. ඉතින් ඒ නිසායි මේ බණ අහන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ධම්මසත්කවතුන් සූත්‍රයේ දේශනා කරනකොට මුලින්ම ලෝකෙට දේශනා කළේ ඔය ටිකමයි. දුක කියන්නේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ. දුක ඇති වෙන හැටි දේශනා කළා. දුක නැති වෙන හැටි දේශනා කළා. ඒකද දුක කියන එක පෙන්නවා. දුක කියන එක පිළිසිඳ දතයුත්තක් කියලා එක පෙන්නවා. ඒක පිළිසිඳ දැනගත්ත කියලා මේ විදිහට දේශනා කළා. සත්‍යඥානෙ 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 කියලා. එතකොට ඔන්න ඔය මොන ටික අපිට කියන දවසට කියන තමයි අපි මේ සසරේ නිදෙන්නේ. ඒ නිසා මතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කිනුතුන් අපි හැම කෙනෙක්ම බොහෝ කාලයක් සසර දුක් විඳයි. නමුත් තාම දුකින් එතර වෙන සේනාවක් අපේ මනසේ නැහැ. මොකද අපි හැමදාම මේ පළඟටිය කරන දේම කරමින් මේ පරදේ සහගත ජීවිතයේ පවත්වන අපි දුක් විඳීම මොකදයක් නැහැ දුකේ නොවිදුමත් ඉන්නේ. ඊට පස්සේ අපි කවදාවත් මේ ධර්මයේ තියෙන තව අඩුවක් තමයි අපේ ජීවිතයේ කිසිම දෙයක අත්දැකීමක් ගන්න. හදලා මල් කපු නාදියා වගේ. උගුරු කහල දුන්නා. මේ තරම් නාදී තවද ගියාලු බඩගින්න වෙලා කෑමකන්න. කෑම හොරා. ඉතින් කෑම හොරාගෙන කැලේ ඇතුළට යනකොට දැක්කලු මස් එල්ලුම් මහා ගහ. ඉතින් හරි සතුටුයි නාදියා කිව්වා. වේගෙන් දැන් මේ මස් එල්ලපු උතනට. යනකොට ටික ලංගනවල දැක්කා ගහේ ඉඳ ඉඳන් බිමක් තියෙන හැමතැනම මස් ඇටිනා. නාදියා මොකද කරන්නේ? ඒ තියෙන මස් කියලා හිතන දේවල් හතලා හතලා බැලුවොත් මස් නැහැ. මොකද මේ නාදියා දැවලා තියෙන්නේ එළවලු මල් පිට ගහක්. දැන් හතලා හතලා බැලුවා ඒක මස් නෙමෙයි. ඊට පස්සේ උඩ බලාගෙන ඉන්නකොට එකක් දෙකක් බිමට වැටුණා. ඉක්මනට කඩලා ඒ බිමට වැටුණාද හැපුවා. හබලා බලනකොට එකක් මස් නෙමෙයි. බිම තියෙනදී ගහේ වැටුනේ දෙකේම අර්ධකේම ගන්න බැරි මේ මොඩ නාදියා උඩ දිහා බලාගෙනම උඩදන් තියෙන මස් කියලා උඩ තියෙන මස් දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේ අපේ ජීවිතයේ දිහා බලන්න. ජීවම අතීතයේ දිහා බලනවාම තේරෙනවා ජීවිතේ ප්‍රශ්න ගැටලු වලින් ආවම එතක අමුතු සැපක් සතුටක් නෑ. සැපයි කියලා හිතපු එකක් තිබුණා නම් පාටියක් කියලා දැම්මම ඒක ඔක්කොම නැති වෙනවා. ඒ දැනුමද කියලා නැති වෙනවා. හරියට මූදේ රැල්ලක් ඇති වෙලා නැති වෙනවා වගේ ජීවිතේ අපි සැපයි සැපයි කියලා හිතාගෙන ඉකෙදී ඇති වෙලා නැති වෙලා දිනන නිසා කම්පෙන් අපේ ජීවිතේ සැපයි කියලා කිව්වා. ඒ වර්තමානයත් එහෙමයි. ජීවම අතීතයත් එකතුනම පවතින වර්තමානයත් කියන දෙකේ අත්දැකීම ගන්න බැරි අපි අනාගතයේ දැසයාගෙන හිත දවසම මේ ප්‍රශ්න ගැටළු ඔක්කොම නැති බොහෝ සැපෙන් ඉන්න පුළුවන් සතුටින් ඉන්න පුළුවන් කියලා. අර නාගය මස් දෙක බලාගෙන ඉන්නවා වගේ. ඒ අනාගතයේ කියන එකත් වර්තමානයේ අතීතයේ වෙන දවසට පහුවෙන මේ විදිහට ඉතින් එක තේරුම් කර ගන්නට ඕනේ. ඒකයි අපි මේ සුවන්නේ කොහෙද මොනව හොයන්නේ කියන එක බලන්න. ඔගොල්ලෝ පුළුවන් නම් හොයාගන්න උත්තරේ ඇයි අපි ජීවත් වෙන්නේ? අපි මොනවද හොයන්නේ කියලා මේ තරම් මහන්සිලා මොනවද හොයන්නේ කියලා බලන්න. මේ ඔක්කොම හොයන්නේ සැප සතුට දෙක. මේ මුළු ලෝකෙටම ඕන සැප සතුට දෙක සැනසෙන්න ඕන. මුළු ලෝකෙම මේ උත්සාහවත් ඉන්න දුක අයින් කරගන්න. ඔයගොල්ලෝ දන්නවද උදේ ඉඳන් රැය වෙනකම් ඔයගොල්ලෝ විඳින දුක අයින් කරගන්න ජීවිතේ. ඔයගොල්ලෝ දන්නවද මේ මුළු ජීවිතේම සැප කරලා තියෙන සැප සතුට දෙක ගන්න ඔයගොල්ලෝ කරන්නේ කියලා සමාජයට අපි කරන්න කියලා අර්ථය අපි ගන්නවා. හරියට අර කළු අමාරුපණ ගියාම ගිහිල්ලා එනවා තේරුමක් ගන්න. කරනවා තේරුමක් ගන්න. ඒක තව ගන්න. ඔන්න ඒක ගෙදරක වැඩකාර මනුස්සයෙක් ඉන්නවා. හරි මොඳයි නම කළු. ඉතින් මේ ගෙදර අයිතිකාරය ඇහුවා කළු ඔබ හිත බාරපණ ගිහින් නෑ කියලා. හා හා මන්ද ඇහුවා. කියලා දැන් පහුවලා උදේ බලනවා බලනවා කළුව නෑ කියලා. හොයනවා 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 නෑ. හවස් වෙනකොට ඉතින් අති දාන දුන්න කොහෙද මං ගියේ? ඇයි මත්තේ මට කිව්වේ එහෙම බාරපණ ගෙන්නේ කියලා? මම ඉතින් බාරපණ ගෙන්නවා. දැන් ඒ කියන්නේ වෙන දෙයක් මොනවා හරි වැදගත් හරි මොහත් කාරණාවක්. නමුත් අරය කිසිම තේරුමක් නැතුව බාරපණ ගෙන්නවා. ඒ කවුරු බාරපණ ගියා නමුත් එයා යන්නේ මොකටද ගියේ මොකටද ඇයි යන්නේ කියලා දන්නේ නැහැ. නමුත් ගිල්ලා ඒ වගේ. ඕගොල්ලෝ හොයනවා හොයනවා රස්සාවල් කරනවා. ඇයි මේ කරන්නේ? මොකටද කරන්නේ? මොකුත් තේරුමක් නැහැ. හරියට කළුව මාර්ගම ගියේ එක යටි ජීවිතවල වෙනසක් නැහැ කියලා මට හිතෙනවා. හොඳට අර්ථය හොයනවා මේ දුසයක් කියන්නේ ඇත්තටම ජීවිතය ගැන හොයගෙන හිතන්න ජීවිතය ගැන මොහොතක් මොනවද හොයන්නේ කියන්නේ? සැප සතුට දෙක නෙමෙයි අපි හොයන්නේ. අපිට ඕනේ දැනසිල්ල නෙමෙයි කියලා බලන්න. අපි මේ උත්සාහවත් වෙන දුක අපේ ජීවිතෙන් අයින් කරගන්න නෙමෙයි කියලා බලන්න. නමුත් මෙතනදී අවාසනාවන්ත දෙය තමයි සැප සතුට අයින් කරන්න හදලා අපි සැප සතුට ගන්න හදලා අපි දුක අයින් කරගන්න හදලා අපි දුක අයින් කරන්ද දුක ඇති වුනේ කොතනද කියලා බලන්නේ. සැප සතුට ගන්න හදලා අපි සැප සතුට එන්න කොතෙන්ද කියලා හේතු හොයන්නේ. මේ වහලේ ඉඳලා දැක්කට පේනවා නම් කෙමෙනක ප්‍රශ්නයක් අපිට. දැන් මේ ප්‍රශ්නේ නිදෙන්නේ නැත නොතේ නේද? නොතේ නේද? දැන් ප්‍රශ්නේ දැනෙන්නේ. අපි වහලේ කොතනකට හරි තලස්තරයක් දාලා කොතනක් හරි වහලා හදුවේ. කොතනක් හරි යහුවා කියලා ප්‍රශ්නේ නිදෙන්න පුළුවන්ද? නෑ. එහෙනම් අපිට වෙනවා ප්‍රශ්නෙට හේතුව හොයන්න. වහලේ හිල්විලා තේනවා ඉතල හොයන්න හදන ඉස්සෙල්ලා කැවිලි දැන හොයන්න. එතකොට වහලේ හිල්වි එන්න හිල්ුනේ මොකද කියලා හොයන්න. ඔයර හිල්වෙච්ච දැන වහන්න. එතකොට මේ ප්‍රශ්නේ නෙදී. ඒ වගේ දුකන ජීවිතේ ප්‍රශ්නේ කොතනක් මේ වහලේ වහනවා වගේ දුක නැති වෙන කියලා මොනව හදයක් කරන්නේ බා. දුක නැති වෙන කියලා ඔය තරම් දෙහෙන්නේ නැතම. දුක ඇති වෙච්ච හේතුව හොයන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉස්සෙල්ලාම කළේ මේක. දුක වෙනල දුක ඇති වෙච්ච හේතුව දෙනවා. ඊට පස්සේ තේනවා ඒ හිල්වෙච්ච දැන වහන්න. හේතු වෙන හේතුව නැති කරන්න. එතකොට ඵලයේ දුක නැති වෙනවා. හොඳට බලන්න අර්ථ සාහිත්‍යයේ ජීවත් වෙන්න දුක නැති කරන්න නම් රත්තාව කරන්න බව හොල. කිසිම වෙලාවක දීර්ඝ බොරුවක් එක වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක්. දුක නැති කරලා දේවල් වල යනවා නම් ඉඩකඩම් මිල මුදල් හරි හම්බ කරලා දුක නැති කරන්න පුළුවන්. පුළුවන් වෙයිද? පුළුවන්. පුළුවන් කොටසක් තියෙනවා බැරි කොටසක් තියෙනවා. ඔබල මුදලට බඩගිනි වෙලා ආවහම දැන් විතර බඩගිනි වෙලා එන්නේ. ටීවී එක දාලා අත්තර චිත්‍රපටිය බලනවා. දැන් බඩගිනි නැති කරන්න පුළුවන්ද? බඩගිනි නැති කරන්න නෑ. එහෙනම් අත්තර සිංදුවක් අහන්න. බඩගිනි නැති කරන්න නෑ. හැබැයි නේ මොකක්ද? ප්‍රියමනාප රූපයක් බලන්න සංසයයක් පහද නැතිකම නිසා හිතට යම් පාළුවක් යම් දුකක් වර ඒ දිටික අරගෙන නැති කෙනෙක්. නමුත් බඩගිනි දුක නැති කරලා තත් සම්පූර්ණ ඉන්නේ. ඒ වගේ ගෙවක් දොරක් නැතිකම නිසා, මෙලොවක් නැතිකම නිසා, ධර්මවල නැතිකම නිසා දුකක් වෙනවා නම් ඔය කෙරුවම ඒ දෙකෙන් නිදෙන්න පුළුවන්. හැබැයි බඩගිනි දුක නිවන්න බෑ දුක වලට වගේ ලෙඩවීම, මහලු බව, මරණය මේ වගේ දුක් ටික ප්‍රියංගෙන් දෙන්නේ නැතෙන් දෙන්නේ නැතිව කියන දුක් ටික නැති කරන්න බෑ රස්සාව කරලා. ගියක් දොරක් හදලා. ඒක ඇති වෙලා තියෙන හේතු ටික වෙනත් එකක්. ඒ හේතු ටික ඇති වෙච්ච හේතු වල ඒ හේතුව නැති කරන්න ඒක තමයි මේක නැහැ. ගියක් දොරක් හදන්න, මිල මුදල් හොයන්න, ඉඩකඩම් ගන්න ඒව නැති කම වෙන නිසා එහෙ දුක නැති නැහැ. නමුත් ඔක්කොම දුක හැම හේතුවකින්ම හටගත්තෙත් නෑ, ඔක්කොම දුක හැම හේතුවකින්ම නැති වෙන්නේ නෑ. ඒක දුකම අවතාරන්නේ බඩකින් නැත, දුක වෙනකොට හරියන්නේ නෑ. ඒ දුක ඇතුලේ වෙන හේතුවක මේ දුක ඇතුලේ වෙන හේතුවක්. ඒ නිසා දේවල් දේවල් රැකලා සහම්බ කළ ජරාම දුක නැති කරන්න බෑ. ඒ දුකම දුක, ඒ දුකමයි ප්‍රශ්නේ. ඒ දුකට වෙන හේතුවක් බෑ. එතකොට අපි මෙන්න මේ ජීවිතේ කරන දේ හරියට කෙරුවොත්, හරියට කියන්නේ අපි මොකක් සඳහාද ජීවත් වෙන්නේ කියලා බැලුවොත් මුළු ලෝකෙම ප්‍රයයි, මුළු ලෝකෙම ලැබෙන උත්තරේ තමයි දුක නැතුව ඉන්න. එතකොට සැප සතුට දෙක ලබා ගන්න කියයි. එතකොට ලෝකේ අපි සැප සතුට ගන්න මොනවහරි දෙයක් කරනවා, දුක නැති කරන්න මොනවහරි දෙයක් කරනවා. ඒ මේ ලෝකේ තියෙන ප්‍රශ්නයට උත්තර හොයන්න නම් බුදුදහම ලෝකේ පහළවන්නේ. ලෝකයා බුදුදහම දැක්කම මේ ලෝකේ කියලා කියන්නේ හරියට පණ ගැටියෝ වගේ කියලා දැක්කම ලෝකේ. හරියට භින්නක් නිවර්තවන කියන අදහසට සිදුරු ගන්න අය වගේ බුදුදහම මේ ලෝකයා දැක්කේ. මොකද නිවර්තවන කියන අදහසට සිදුරු කටයක් කියලා දැම්මම එකපාරට යට යනවා. මේ උනාව ගෙවිනුට මතුවේ ඊටත් වැඩිපුර. අපි හිතේ දුක නිවා ගන්න කියලා ලෝකේ යමක් ගත්තාම ඒ වෙලාවට අඳු වෙනවා. ඊගාවට ඒක අධ්‍යක්ෂකවත් එක්ක අයව හවෙන්නේ අපි. ඉතින් මම මතක් කළේ මේ තරම් ජීවිතයේ දුකට පිළියම් හොයන ලෝකයක් තුල නියම දුක නැති කරන්න පිළියම හොයාගන්න හොයලදුක සාස්ත්‍ර වහන්සේලාක් ඉන්නේ අනාථ වෙච්ච අසරණයෝ වගේ. එහෙම සාස්ත්‍ර වහන්සේලාක් නැති අය වගේ අපි කටයුතු කරන්නේ. ඒ නිසා එහෙම කටයුතු කරන්නේ නැතුව මේ අනන්ත ජාති සංසාරයේ දුක සිහිපත් කරලා අපි නොදන්නා වුණාට, අපි දැක්කා වුණාට අපේ ජීවිතවල අපි දැක්කරෝඩ බල යථාර්ථයක් ඇති කියන අනුමාන ඥානයක් අපි ඇති කරගෙන මේ බුදුදහම ගැන හොයන්න උත්සාහවත් වෙන්න. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළවෙනේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් ගැන නෙමෙයි, මේ ජීවිතයේම ලැබෙන විමුක්තියක් සඳහායි. ජරා මරණ දුක් විඳින මේ ජීවිතේන මරණයෙන් පස්සේ ජරා මරණ දුකෙන් නිදින්ද පින්නන සාසනයක් නෙවෙයි. ජීවත් වෙද්දිම අජරාමරණය ලබා ගන්න පුළුවන් සාසනයක්. අජර කියලා කියන්නේ ජරාවක් නැහැ. අමර කියන්නේ මරණයක් අජරාමර කියන්නේ ජරා මරණය. ඒ අජරාමර තත්ත්වයටපත් වෙනවා. නැත්නම් ජරා මරණ නැති නිවන අවබෝධ කරන්නේ මරණපස්සේ. දැන් මේ ජීවිතේම අවබෝධ කරගත්තේ. ඉතින් මේ ධර්ම තේරුම් කරගත්තොත් අනන්ත අපරිමාණ දීර්ඝ සංසාරිකුණත් අපි ඇවිල්ලා කරගන්න දැනෙච්ච ඒ විමුක්තිය අපිට සිද්ධ වෙන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී පාර යන කඩි ගුලක් පෙන්නලා සිනා පාර කරනවා. ආනන්දම් ගමන් වර්තන සෑ සිනා පාර කරන්නේ. ආනන්ද මේ කඩි ගුලේ චක්‍රවර්ති රජුනම එකම කඩියක්වත් නැහැ කියනවා. එතකොට අපි ගැන කවර කතාද? මේ ලෝකේ අපි සන්තකව තිබුණා අතීත දේවල් ආය අපි කියන්නේ කොහොමද? මේ ලෝකේ අතීත චක්‍රවර්ති රජුලා ඉඳලා සැපේ පුරවල ඉවර කරගන්න බැරිුණානි දුක දවා ගන්න බැරිමාන කිමතුනි අවුරුදු 50කට පුරාවට කොහොමහරි මහන්සියලා මේ දුක අයින් කරගන්න හදන සැප පුරව ගන්න හදන මේ මානව ජීවිතයේ දෙවැනි විතරයි මේ මුදියක් වුණාට කරන්නේ නැත්නම් අපි මහා පරිමාණය මේ කාගෙන මේක යෙදුනත් අපේ ජීවිතේ දෙවෙනවා දහමක් එක හැදෙන්න සාමාන්‍ය ජීවිතවල මේ ජීවිතේ දෙවෙනවා. නමුත් අපිට ඉතිරියක් තියෙන්නේ මේ දහමක් එක කියන ඒ නිසා ටිකක් බුද්ධිමත් වෙන්න මම මතක් කරේ මේ ලෝකයක්ම දුර විදිහට ගුවන් නැතුව ටිකක් නතර වෙලා බලන්න මම අර තව පොඩි කාරණාවක් කියන්නේ මේ සූත්‍රයේ අර්ථය කියන්නේ ඉතල මේ වටපිටාවට කියලා දෙන්න ඕනකම තියෙන්නේ මේ ලෝකයක දුවන්නම වගේ ගුවන් එපා මේක ජීවිතේ ඇත්තටම වුවමනාක ගන්න කෙනෙකුට විතරයි මේ ධර්ම ලැබෙන්නේ මේ ධර්ම ඇත්ත තේරෙන්නේ මොකද මේ ධර්ම ඉතාම සියුම් සූක්ෂම අර්ථයක් තියෙනවා ඒක කාමයේත් එක්ක හැත්තිහත් කාමයේ රස සමුමරම වෙන්න ලෝකෙට තියෙන්නේ ඒ රස දැනෙන්නේ ඒක හොඳට හැපෙන්නේ ඒ සැපතු විදිහට ජීවිත විසඳු මෙහෙම බලාපොරොත්තු වෙන කෙනාට නමුත් කෙනෙකුට මේ ජීවිතේ ජීවත් වෙන්න කලකට මේක සැපදු දෙක සුවපත් වෙන්නේ නැහැ කියලා දැනගත්තොත් එයාට මේක රස අඩු වෙනවා. අන්න එදපු කෙනාට එදාම පොරොත්තු දෙන්නේ. එතකොට අන්න ඒ විදිහට වුණොත් තමයි මේ ධර්ම අපිට ජීවිතේ දැන මේ විදිහට මම කියන මතක් කරගන්න. මේ දීෝත්තරක අර්ථ වෙනස මම තව පොඩි කතාවක් කියනවා. මේ එක්තරා මිනිසෙක් ඉන්නවා එයාගේ රස්සාව තමයි මේ නගරේ කාම පද්ධතිය හොදගෙන ඉන්නේ. එතකොට ඉතින් කෙනෙක් ගෙහෙලා එයාගෙන් අහනවා කොහොමද කතා බහ කරලා ඔබතුමා මේ ඇයි මේ කාම හොදන්න ඇයි මේ රස්සාව කරන්නේ? අනේ මහත්මයා මට ජීවත් වෙන්න විදියක් නැහැ. ජීවත් වෙන්න තමයි මම මේ කාම හොදන්නේ. දැන් කාම හොදන්නේ ඇයි ජීවත් වෙන්නේ? ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ප්‍රස්තාවත ජීවත් වෙන ඕනෙට කාම තමයි හොදන්නේ නැහැ. ඊට පස්සේ ටිකක් කතා කර කර ඉඳලා මෙයාගෙන කොහොමද ඉතින් ඔබ ජීවිතේ දැන් මෙයා හරි ආඩම්බරයි. ටිකක් හිතට තමයි මහත්මයා මගේ ජීවිතය කියන්නේ කිසි කෙනෙකුට යටත් නොවන විදිහට මම ජීවත් වෙනවා. මේ රස්තාව කෙරුවට දැන් මේ ටිකක් ගන්නනේ මම මොකද කරන්නේ? උදේ ඉඳන් නගරේ හරකට හොඳම මේ කාම පද්ධතිය හොඳට හොදගෙන එනවා. කිසි කෙනෙකුට වචනයක් කියන්න බැරි විදිහට මම මගේ කටුද කියලා ගන්නවා. මම හොඳට ප්ලෑන් කරලා කරන්නේ. හවස ගෙදර ගියාට පස්සේ මම සම්පූර්ණ මේක පහුවදාට තරහ නොවන හැටි හොඳට හිතනවා. හොඳට සැලසුම් කරනවා. හිතලා සැලසුම් කරලා තමයි මම කරන්නේ. දවල්ට කාම තුක ඔක්කොම හොඳනවා. රැයට කාම හොඳන හැටි කල්පනා කරනවා. එතකොට මෙන්න මෙහෙම තමයි ජීවිතේ ගියේ. අන්තිම උත්තරය ඇවිල්ලා තියෙන්නේ මොකටද? මුලින්ම කිය මොකද්ද? ඇයි මොකද කරන්නේ? රස්තාව කියන්නේ මොකද? කාම හේතු ජීවත් වෙන. අන්තිම උත්තරේ ඉන්නේ ජීවත්වනේ කාම හේතුවෙන්. රස්තාව කියන්නේ නැත්නම් කාම හේතුවේ ජීවත්වනේ කාම හොඳට ඉතිරිලා නැහැ නේද? එහෙම කරගන්න එපා. ඕගොල්ලෝ සනා රස්තාවක් කරයි ජීවත් වෙන්නේ. අන්තිම ජීවත්වනේ රස්තාව කරන්නේ අපල ගෝමන සිද්ධිය වැඩක් නැහැ. හැමෝම කොහොමද ජීවත් වෙන්නේ? එහෙම රස්සාව කරන ජීවත් වෙන්නේ. ජීවත් වෙන්නේ කව රස්සාව කරන. ওই ජීවිතය ඇතුළේ බොහොම ශ්‍රද්ධාවන්ත උපාසක මහත්මිය, මොහොම ප්‍රඥාවන්ත යෝගී සෙනෙහබර, පියෙක් සෙනෙහබර, ස්වාමීකෝසේ සෙනෙහබර විඳගෙන ඉන්නෝනේ. ඈ සෙනෙහවන්ත අසල්වති යාළු මිත්‍රෙක් ඉන්නෝනේ ජීවිතයේදී. රස්සාව කරන හොබ කෙනෙක් ඉන්නෝනේ ජීවිතයේදී. අනේ නිසා හොඳට තේරුම් කරගන්න රස්සාව කරන ජීවිතෙන් පාර රස්සාව කරන්නේ. ඒ ජීවිතයේ රසව උපරංග රසව උපරංග ජීවිතෙන් දැනෙන වගේ ධර්මයක් මතේ. ඒ නිසා මම මේ ටික මතක් කළේ මේ බුද්ධ උත්පාද කාලේ මනස ජීවිතය ධර්ම tattu දෙරකට කෝරුවත් දෙන්නේ නැහැ. තමාගේ පිට තමන් විතරයි මේ අවුරුදු 50ට 60ට විතරක් තියෙන මනින් දෙපා ජීවිතේ. මේ අවුරුදු 50ට 60ට විතරක් තියෙන දැන්කේ විතරක් ජීවිතේ සීමා කළා හිතන්න එපා. අපිට නොපෙනුනාට මේ දැන්කේ ඉන්න හිතා අපිට තේින්න සුළුකි නැති හින්දා මේ ලෝක විශාල නොවෙන්නද නැහැ. අපේ වරද තියෙන්නේ අපේ දැන්කේ තියෙන්නේ. අපි දැන්කේ කියන හින්දා අපිට ලෝකෙ නොපෙනේ ඉන්න ලෝකෙ තියෙන නැති හින්දා හෝ ලෝකෙ වරදක් නෙමෙයි. ඒ නිසා මේ දැන්කේ ඉන්නේ දෙහිල්ල යථාර්ථය අවබෝධ කරගන්න ජීවිතයෙන් දුකෙන් නිදහස් වෙන්න උත්සාහ වෙන්නට ඕනේ. අපි මේ සූත්‍රය ගැන පොඩ්ඩක් කතා කරන බලමු. බුදුරජාණන් වහන්සේ දා ධම්මචක්කපවත්තන සූත්‍රයේ මුලින්ම දේශනා කළ දේන විකලේ අර්ථ පබ්බචිතින සේවිත පබ්බචිතින කියන වචනේ ආමන්ත්‍රණය කළේ පැවිද්දම විතරක් නෙවෙයි. දැන් මම මෙතන ඉන්නකොට උපාසක මහත්තයා මේක මෙහෙමයි කියලා මම උපාසක මහත්තයාට කිව්වට මම මෙතෙන්දි බන කියන්නේ මේ උපාසක මහත්තයා නෙමෙයි. නමුත් මට මගේ ධර්ම දේශනාව පොරොත්තුවගෙන යන බාධ්‍යය. ඒකෙන් මේ ඔක්කොටම කියන්නේ මේ වගේ ත්‍රිණී වික්‍රේ කියලා මහණෙනි කියලා කිව්ව එතන හිටපුවායි. නමුත් මේ දේශනාව මුළු තුන් ලෝකවාසී ඔක්කොටම යයි. ඒ නිසා ඔයගොල්ලන්ටයි මේ හම්බුතුන කීයේ කියන්නේ හිතන්න එපා මමගේ දේශනාව කළොත් උපාසක මහත්තයෙක් මේ කාරණාව උතුම්ව පොඩ්ඩක් හිතන්න ඕක කියලා මම කිව්වෝ. ඒක මම කිව්වේ එයාට විතරක් හිතන්න ඔයගොල්ලෝ හිතන්න එපා කියන එක නෙමෙයි. ඈ ඔබතුමා මොකද හිතන්නේ උපාසක මහත්තයා බලගටියා කියන්නේ කියලා අහුවොත් මම ඒක කිව්වේ මෙයාට උඹට. නෑ ඔක්කොටම නමුත් මට කතා. ඒ වගේ අර්ථකින් දකින්න. අපි ඔක්කොටම තමයි බුදුජානසී සූත්‍රය දේශනා කළේ. මේ අන්ත දෙකක් තුන පැවිදි වෙන්නසියුතුයි කියලා. ඇයි අන්ත දෙකක් ගැන විතර බුදුජානසී මේ විදි ධර්ම ප්‍රඥා දේශනා කරන මාතෘකාවක් කරන්නේ? භාගවත් බුදුජානසීලාගේ දේශනා විලාස කීපයක් තියෙනවා. අත්ජනස, පරජනස, පරිචිත අටුපත්ති කියලා ධර්ම ලෝකේ ධර්ම දේශනා කරන ඥාන හතරක් තියෙනවා. ඒක අත්දැකීම කියලා කියන්නේ තමන්ටම අද තමන් වහන්සේටම අදහසක් වෙනවා මෙන්න මේ බඳ මෙන්න මේ කාරණාව ලෝකෙට කිව්වොත් හොඳයි කියලා. තමන්ගේම අදහසක් අරනවා කියනවා. පරජාසවකෙනෙක්ගේ අදහසක් තියෙනවා නම් තව කෙනෙක්ගේ හැඟීමක් තියෙනවා නම් ඒකට අනුව බුදුරජාණන් බණ කියනවා. අටුපත් යම් කිසි කරුණා නිදානයක් මුල් කරගෙන බණ කියනවා. පරිපූර්ණ කවුරුත් ප්‍රශ්නයක් අහුවාම ඒකට උත්තර වශයෙන් බණ කියනවා. දැන් මේ දේශනාව කරන්නේ පරජාස වශයෙන්. මොකද මෙතන හිටියෝ පස්වක මහන්ත අදහසක් තිබුණා මේ විමුක්තිය කියන එක තියෙන්නේ දුක් විඳලාමයි ලබන්න ඕනේ කියලා අදහසක් තිබුණා. ඒ අනුන්ගේ අදහස නිසාම මේ දේශනාව මේ ක්‍රමයට පටන් ගත්තා. නමුත් ඒකෙන් ඒගොල්ලන්ට විතරක් නෙමෙයි නේද කිව්වේ. එතකොට මේ දේශනාව මේ විදිහට පටන් ගන්න හේතුව බුදුරජාණන් වහන්සේ උන්වයේ පරමදහස කියන න්‍යාය අනුගමනය කරමින් කියන බවත් තේරුම් කර ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා අන්තාන්ත දෙකක් තියෙනවා. පැවිද්ද විසින් නොසෙවිය යුතුයි කියන විමුක්තියක් හොයන කෙනා විසින් නොසෙවිය යුතුයි. මොකද එක කාමේසු කාමසු කල්ලිකාම යෝගෝ හීනෝ ධම්මෝ උත්තජනිකෝ අනදීවමත් සමිත. මේ කාම සුඛ අල්ලිකාම යෝගෝ කාම සුඛ කම් සැපේ අල්ලිකාම යෝගෝ එක ඇලිල වාසය කරන බව. කම් සැපේ ඇලිල වාසය කරන බව. මේක දුක් සහිතයි අර්ථයක් දෙන්නේ නැහැ. පැවිද්දෙක් විසින් විමුක්තියක් හොයන කෙනෙක් හොයන්න සුදුසු නැහැ. යෝ ඡායං අත්ථ කිල මතාම යෝගෝ යෝ ඡායං යම්මේ අත්ථ කිල මත අත්ථ කියන තමාව කිල මත කියන ක්ලාස් ස්වභාවයට විශේෂ කිලිනේ අනුයෝගෝ අනුයෙදෙනවා නම් තමාව විශේෂදපත් කිලිනේ දුකටපත් කිලිම හා අනුයෙදෙනවා නම් ඒකද නොකළ යුතුයි කියලා මෙන්න මේ ධර්මතාව දෙක පෙන්නනවා. ඒ උභවත්‍ය අන්තතම මේ අන්ත දෙකට නොතගෙන මධ්‍යම ප්‍රතිපදාවට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සම්බදී. එතකොට මෙන්න මේ අන්ත දෙක අත හැරුණු තමයි අපිට මධ්‍යම ප්‍රතිපදාව තුල ඉන්න පුළුවන්. ඒකේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං ඇති වෙනවා. අද අපිට දුක්ඛේ ඥානං තියෙන්නේ ඒකේ අපිට දුකේ පුතේ දේවල් දුවා රන් රෙදි මුතුමණික් වෙනවා මිස එතනදී දුක වෙනවද නෑ යාලුවාකදී මේ ජරාව සුභව මරණ සුභව ව්‍යාධි සුභව ශෝකේ සුභව වස්තුවක් නැද කියලා කිව්වොත් සත්‍යම් කියන වටිනාකම අතහැරෙනවා දුවා පුතා දේවල් දුවා කියන වටිනාකම අතහැරෙනවා මේ ඇත්තද මේ පැත්තෙන් බලුවොත් අනිත් පැත්ත පේන්නේ නෑ අනිත් පැත්තෙන් බලුවොත් මේ පැත්ත පේන්නේ නෑ එතකොට මේ කිසිම වෙහෙසක් නැතුව මේවට තියෙන සංයෝජන අතරින් දුක පිළිසිඳ දකින්න පුළුවන් තැනට එනවා මනස මෙන්න මේ අංශ දෙක ඇසුරුවම කාමසුකල්ලිකාන්නේ ගැත්ත කියලා මතන යෝගය මෙන්න මේක අපි ටිකක් තේරුම් කරගන්න කාමසුකල්ලිකාන යෝගයේ කියනකොට අපි හිතාගෙන ඉන්නේ ශරීරයට ගොඩාක් සැප දෙන්න ක්‍රමයේ තමයි අර කාමසුකල්ලිකාන යෝගය කියන්නේ අත්තිකලමතාන් යෝගි කියනකොට අපිට මතක් වෙන්නේ අර නිකතරා පුත්‍රා වගේ කතු ගහක් යන්න මුල නිදා ගන්නවා සීමවස්යෙන් කිලිකොඩවල් ගහගෙන ඉන්නවා තම කකුලෙන් ඉන්නවා සීතල වතුරට බලනවා මේ වගේ ශරීර බුද්ධනේවත් නැත්නම් හෝතතා මහත්වගේ නොකා නොදී ඉන්නේ ඒවා කියලා ඔය විදිහට ගත්තාම අපි ශරීරයක පුරාවක් සැප දෙන එක කරනවා අපි අර වගේ ශරීරෙ දැඩි දුක්දනවා අපි එහෙම දෙම ප්‍රතිපද. එහෙමකට නිවන් දකින්න ඕනේ. මම හිතන්නේ අපි පැත්තකින් ගහන්නකො ලෝකේ බහුතරයක් ඉන්න ඔය කියන විදිහට ගත්තොත් මධ්‍යම ප්‍රතිපදාවේ නැහැ. කාමසුඛල්ලිකානෝගෙතයි අත්තිකල මතානෝගෙතයි නැතෝ මධ්‍යම ප්‍රතිපදාව කියුවොත් දැන් කාමසුඛල්ලිකානෝගෙත අපි කියමු අද්දි සුඛෝ භෝගී ජීවිතය ගත කරන එක පැහැදිලිවම අපි හිතන්නේ කාමසුඛල්ලිකානෝගෙ කියලා නේ. එතකොට ශරීරෙ දැඩි දුක් වෙන එක කියලා කියන්නේ හත් ගවය ගන්නවා. ඒ ගවයා ශරීරෙ දැඩි දුක් වෙන ක්‍රියාවලිය දෙනවා. හරකේ හරකේ. එයා ශරීරෙ දැඩි සැප දෙනවා. ඔය අත දෙක නැන්නේ. එයා එහෙනම් ඉන්දවිමාන. මේක අර්ථ කොහොමද කියලා අපි මානසිකව ගත්තම සමස්තයක් වශයෙන් ගන්නද සමස්තයක් වශයෙන් ගත්තාම ගොඩාක් දෙනෙක් අදින අපි මොකද නෙදන්නේ ලෝකෙ ජීවනවාට පත්විතේ පළවෙනි පන්ති දෙවෙනි පන්ති තුන්වෙනි පන්ති අපි කියමු පළවෙනි පන්ති එක හිතන මොහොතේ හා කාමසකල් කරන ලෝකෙ දාන එතකොට තුන්වෙනි පන්ති දෙවෙනි පන්ති ගොඩාක් දෙනා කන්න බඳවන්න ඇයි කියක්ද ඒක දාන්න අපි ඒ මධ්‍යම බැලන්තියේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා මොකද මැද ප්‍රතිපදාවේ ඇයි මේ අර්ථ දෙක අතරේ නැද නේ ඇයි මේ නිවන් දැක්කේ නැත්තේ මධ්‍යම ප්‍රතිපදාව නිවන් දැකනවද නැද්ද මධ්‍යම ප්‍රතිපදාව තමයි නිවන් දැකන්නේ අපි කොහොමද මේ අර්ථ දෙක හොයාගන්නේ අපි කොහොමද අර්ථ දෙක අතරලා මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ මොකද අර්ථ දෙක අතරම මධ්‍යම ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව නිවන් දැකනවා අපි තේරුම් කරගන්න ඕනේ අපි මුදන්නවා වලට අපි දන්නේ නැතුවට අපි අන්ත අතහැරුවේ නැහැ අපි. අපි හිතන සිද්ධියට වඩා ජීවිතේ පසාර කරගෙන යන අර්ථ දෙක ඇතුළේ තියෙනවා අපිට. මොකද්ද? කාම සුඛල්ලිකාන යෝගිය සාර්ථකල මතන් වෙන්නේ. කාම සුඛල්ලිකාන යෝගිය වෙන්නේ කොහොමද? අත්තිකල මතන් වෙන්නේ කොහොමද කියලා අපි බලන්න ඕනේ. උගල අහලා සතුටුසම් වදින්න. ලෝකේ තියෙන වස්තු මතකින් රජකම කියන එක කාම භෝගී ගන්නට වැදෙන්නේ නැහැ. කාමසුකල්කාම යෝගිත වෙන්න බැරි ඉන්ද්‍රියක් තිනවන රජකම සුද්ධෝදන රජුගේ රහතුනේ රජකම කියලා ගන්නවා. නමුත් කාමසුකල්කාම යෝගිත වෙන්නේ නැහැ. ඔකල අහලා ඇති අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙදී අර එක්තරා හත් දිනක් පර්වතයක් උඩ නැගලා නොකා නොබි භවනා කරනවා. ඉතින් අත්ති කියලා මතන් යෝගිත කරනවාද? දැන් ඔකිනේ ශරීරයේ දැඩි දුක්ගෙන කරන හැටි. උගල අහලා ඇති මේ ශරීරයේ කලව ඇට විදගෙන භවනා කරන බුදුන් වහන්සේ. සමහර විටක මේ ඊතල වැඩිලා ඊතල ගලවලා මේ වේදනාව අනුමත කරගෙන භවනා කරන බුදුන් වහන්සේ. ඉතින් අත්ති කියලා මතන් යෝගිත දැකලාද? සක්මන් කරනකොට කකුල් තැලිලා ලී ඇක්කිර ඇක්කිර සක්මන් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි කියලා මතන විදිහට දැක්කද? නමුත් දැන් අපි හඳුනගෙන ඉන්න අත කියලා මතන විදිහට දැක්කද? සුද්ධෝදකයෙන් වෙනම කලම වැටිලා අපි හඳුනා ගන්න කාමසුකල් කාම යෝගී. කාමසුකල් කාම යෝගී වූ අත්තිලමතන යෝගී කියන එක තීරණය වෙන්නේ මොමනේ? හරියට කාමසුකල් කාම යෝගී සහ අත්තිලමතන යෝගී කියන මෙන්න මේ ධර්මතා දෙක තේරුම් කරගන්න පුළුවන් වුණොත් අපිට. ඒකයි මම අර මතක් කළේ සුද්ධෝදකයෙන් වැටෙන්නේ. විද්‍යාන කාමසුකල් කාම යෝගී වෙන ඕගලන්ට පුළුවන් මේ ජීවන මෙතන කාමසුකල් කාම යෝගී වෙන්න තියෙන්නේ. ඕන කැලේක නිහිරල නැති මතුරු ගොඩේ ඕන දුෂ්කරකම සිඳෙද්දී අත්දින මතක යෝගී වෙන්න තියෙන්න පුළුවන්. මේල් ගණන් කන්නේ බොරු නැතුව බඩගින්නේ දිමේ නමුත් අත්දින මතක යෝගී වෙන්න තියෙන්න පුළුවන්. එහෙනම් මේක එක කාරණාවක් තේරුම් කරගන්න අපි දකින විදිහට භෞතික සිද්ධිය සම්බන්ධ කරගෙන නෙමෙයි මේ විදිහේ තියෙන්නේ කියන කාරණා. එතකොට මේ කාමසුකල්ලිකාන යෝගිය සහ අත්තිලමතන යෝගිය කියන මේ යෝග දෙක යෝග කියන්නේ නිදෙන මේ ධර්මතා දෙක අනු මුලදුනොත් තමයි මොකද මධ්‍යම ප්‍රතිපදාව දෙන්න පුළුවන් සම්මාදිට්ඨි නිවැරදිව දකින්න පුළුවන්. අන්නේ නිවැරදිව දකින කෙනා තමයි මේ බුද්ධාගම සසරෙන් එතර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ටික දේශනා කළේ මේ ලෝකෙ හැමෝටම අනුකම්පාව. අපිට පුළුවන් නම් කාමසුකල්ලිකාන යෝගීද සහ අත්තිලමතාන යෝගීද නොවැටෙන්න. ඒකෝ අපි ඉස්සෙල්ලා දැනගන්නවා කාමසුකල්ලිකාන යෝගීද වැටෙන්නේ කොහොමද? අත්තිලමතාන යෝගීද වැටෙන්නේ කොහොමද? කාමසුකල්ලිකාන යෝගී සහ අත්තිලමතාන යෝගී කියන එකෙන් වැටෙන්නේ නැතුව අපි ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. මේ සූත්‍රේ පුරාවටම එන්නා මේ ඉතර අන්ත දෙක අතර ඊට පස්සේ මධ්‍ය ප්‍රතිපදාව දෙන්නේ. එතකොට මධ්‍ය ප්‍රතිපදාවේදී සම්මාදිට්ඨිය තමයි මම අච්චුලි මතක් කළේ කියලා මේ වගේ තැනක් තියෙනවා කියලා. එතකොට කොහොමද අපි මේ අන්ත දෙක හඳුනගන්නේ අන්ත දෙකට? ආදී කාමසුකල්ලිකානෝ අර පළවෙනි පන්තියේ කියපු සංගීත අධික සැප දෙනවා කියපු කෙනා දිහා බලන්න. එයයි කාම සැපය අනු මිදල දෙනවා නම් කාම සැපය කියන එක මොකද්ද කියලා බලන්න ගන්න. කාම සැපය කියන්නේ පංච කාමයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ට. එතකොට ඇහෙන් ප්‍රියමනාප රූපයක් නිසා සැප වේදනාවක් එනවා නම් ඇහෙන් බලලා කාම වස්තු නිසා සැප වේදනාවක් එනවා නම් ඒකට කියනවා මොකද්ද? කාම සැපය කියලා. කාම භූමියේ විපාක කියලා අහලා තියෙනවනේ. චක්ක විඥාන කියන්නේ විපාක සිත. කාමාවචර විපාක සිත කියලා කියන්නේ විපාක සිත සැප වේ සහගත නම් ඒ චක්ක සම්පස්සේ සැප සහගත නම් උපදින්න සැප වේදනාව මේක තමයි කාම සැපය. සෝත සම්පස්සේ කියලා කියන්නේ කාමාවචර විපාක සිත. සෝත විඥානය කියලා. ඒ සෝත විඥානය සැපසහගත නැත්නම් මේ ඇහෙන සද්දේ සැපසහගත නම් ඒකට කියනවා කාම සැපය කියලා. නාසයටත් එහෙමයි, දිවටත් එහෙමයි, කයටත් එහෙමයි. ප්‍රිය වූ, මනාප වූ, මිහිරි වූ සැප සහගත රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ධර්මතා ටික නිසා අපි තුල උපදින සැප සහගත වේදනාවන්ට කියනවා මොනවද? කාම සැපය කියලා. ඒ තමයි කාම සැපය. ඊට පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන මේ අරමුණු දුක් සහගත නම් දුක් සහගත දේවල්. එතකොට ඒ විපාකේ දුක් සහගත නම් ඒකට කාම සැප කියන්නේ. එතකොට මේක දුක. දැන් යම් කිසි කෙනෙක් කාම සුඛ අල්ලිකාන යෝගී කාම සැපේ යෙතිල වාසය කරයි. අපි උදාහරණයක් එකක්. ඒ කියන්නේ සැපයේ කෙනෙක් සැපවත් වෙනවා නම් එයා කාම සුඛ අල්ලිකාන යෝගීට වැටෙනවා. දුකේ යම් කිසි කෙනෙක් දුක් වෙනවා නම් එයා අත්තිලමකාම යෝගිද කියලා. මහා ඉන්ද්‍රියන් වෙනවා කියලා කියන එකත් සැපේ සැප විඳින දෙන්නවනේ. සැපේ එයා සැපේ විඳිනවා නම් එයා ඒකේ ඒහා යෙදිලා නෙමෙයි. සැපයක් වෙනවා නම් ඒ සැපේ එයා විඳිනවා නම් ඒ සැපේ හා එයා යෙදිලා තියෙනවා. එක ශරීරක වේවා එක අවස්ථාවක පියමනාප රූපයක් වේවා මහා ඉන්ද්‍රියන් වෙනවා බුද්ධලයන් චතු විඥානයයි. අපි දුක්පත්ම කියලා කෙනාගේ ප්‍රියමනාප රූපයක් දැකනකොට චක්කු විඥානය විඥාන දෙක වෙනස් වෙනවා. එකයි. ඒ ස්පර්ශ නිසා ඇති වෙන චතු වේදනාව වෙනස් වෙනවා. එකයි. වෙනස තියෙන්නේ මෙතනදී එතනින් නෙමෙයි කාම සුඛල්ලිකාම යෝගේ පත්ව කාම සුඛය. කාම සුඛය ගත්තාම ඒකෙන් ලොකු පොඩි මිම්මක් වයින්ද බෑ. ඒ කියන්නේ කෝටි ප්‍රකෝටි කෙනෙක් කියන කෙනා මේ රූපයක් බලුවාම ඒ චක්ක සම්පස්ස නිසා එන වේද ගැටයක් තියෙනවා. අපේ සත්ත පහක් නැති කෙනා ওই රූපයක් බලුවාම එන චක්ක වේදනාව දෙකට එකයි. ඒවලු. එතකොට කාම සුඛ. සුඛයි කාම යෝගී පෙන්නන්නේ ඔතනින් මේ කාම සුඛය. කාම සුඛය කියන්නේ මම කියන්නේ තේරෙන්නේ. කාම සුඛය කියන එක ඉතල ගන්න කාම සැප කියන එක චක්කු සම්පන්න සෝත සම්පන්න ධාන සම්පන්න ජීව සම්පන්න කාය සම්පන්න කියන මේ ඉස්පර්ශායතන හයේ සැප සහගත අරමුණ වලට කියන කාම සැප කියලා. එතකොට ගිහි කෙනෙක් ලොකු පොඩි දෙයකින් තොරව මේක කාම සැපය මෙයා ඒ දෙයම විඳ විඳම ඉන්නවා නම් ඒක විඳ එකේම ඇවිලා ඉන්නවා නම් කාම සැපිය ඇවිල්ලා ඉන්නවා. තරහ කරන්නේ නැහැ. මුදල හදල් කතාවක් නැහැ. අපි ඔය උත්පුඩිකම් හැදලා තියෙන්නේ රූප, චක්කු සම්පත, සෝත සම්පත, ධාන සම්පත, ජීව සම්පත, කාය සම්පත කියන මේ ස්පර්ශ ආයතන හයට කියනවා හයම කාමවචරය. කාම. මේකට තියෙන මේවැ එන සැපේ කියනවා කාම සැපේ කියලා. මේවට එන සැපේ කියනවා කාම සැපේ කියලා. කාම භෝ මේ කාම සැපේ මේ මේවා මේ සැපේ පරිහරණය කරන කියන කාම භෝගී කියනවා. මේවා පරිහරණය කරගෙන නැත්තම් මේවැ ඇවිල වාසයට මම විතරම ඔය ඇහැ කන දිවනාසය ශරීර මේවැ කියන සැපේම හොය හොයා ඉන්න කෙනාට කියනවා කාම සුඛල්ලි කාම යෝගී කියලා. එහෙම නැත්නම් ගොඩාක් සැප දෙනවා කියන තැනකින් වහ කොහොමද කියලා නම් ශරීරයක දැඩි සැප දෙන කෙනා කියලා. කාමසකට යෝචාය කාමේසු කාමස පරිකා කාමේ කාමසතිය ඇවිල වාසය කරන කෙනාගේ දෝෂය. කාමසතිය කියන්නේ ඉගෙනම කාමසතියයි යරදි සාමාන්‍ය කාමසතිය යරදි නෑ කියලා කොහොමද නැහැ කියලා. ඒ කියන්නේ අපි සත පහක්වත් නැති කෙනාගේ කාය සම්පත්තිය හෝ චක්ක සම්පත්තිය හෝ කාම සුඛල්ලිකාම නෙමෙයි ප්‍රේමනා. මුදල් දෙවියන ගණන් තියෙන කෙනාගේ චක්ක සම්පත්තිය, සෝත සම්පත්තිය, කාය සම්පත්තිය විතරයි කාම සුඛල්ලිකාම. එහෙම එකක් නැහැ කොහෙද? කාම තේහද කියන්නේ කාම සුඛල්ලිකාම නෙමෙයි. කාම සුඛය කියනකොට තේරුම් කරගන්න පුඩා දරුවා වෙනවා අන්තිම මහලු දෙනා දක්වා රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ආරම්භය එන විදිහ ලැබෙන සැප වේදනාව කාම සුඛය. කෙනෙක් ඒ කාම සුඛය අනුවම යෙදලා ඉන්නේ ඒක කාම සුඛල්ලිකාමයි. ඊට පස්සේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන පොට්ටබ්බ කියන්නේ ආයතන හය හරහා අප්‍රිය වූ අමනාප වූ දුක් වේදනාවක් නම් උපදින්නේ. ඒක ලොකු හෝ පොඩි හෝ වෙනසක් නැහැ. ඒ දුක් වේදනාව උපදින දුක් වේදනාව අනුව යෙදලා තියෙන දුක් වේදනාව උපදිනවල විදිහට තමයි ඉන්නේ. න්යාය ඉන්නේ අත්ත කිලමතාම යෝගී ආත්මය දුකටපත් කරන දෙයකටපත් කරන න්යාය. එතකොට ඒ තේතේ භූවන්ති යනකම් මේ අන්ත දෙකට පැත්තෙන් නැතුව සැප වේදනාවට හේතු ධර්මයක් ඕගලන්ට එනකොට සැප වේදනාව ඇලෙන්නේ නැතුව ඉන්න දක්ෂ වෙන්න ඕනේ. සැප වේදනාව නිසා අන්තයේ සැප වේදනාවේ අන්ත ගන්න නැතුව මධ්‍යම ප්‍රදාන දෙන්න පුළුවන්. දුක් වේදනාව උපදිනකොට දුක් වේදනාවේ ඇලෙන්නේ නැතුව අපිට ඇලුමක් ඇති කියලා මතක තනෝ ජීදවත් ඒක ජීදෙන්නේ නැතුව ඔබලට මාත්‍ය ප්‍රතිපදාව එන්නේ මොකද රහතන් වහන්සේලාගේ මේ කය කිවි නැතු සැප වේදනාවක් එන්නේ නැති වෙයිද එතන සැප වේදනාව කාමසුඛලිකානෝ යෝගේද කියන්නේ ජීදවත් සැප වේදනාව ආවට ඒක ජීදවත් දුක් වේදනාව ආවට ඒක යෙදිවෙලත් මේ අන්ත දෙක අතරින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්ත දෙක අතර අන්ත කියමුකත් අර මධ්‍ය සිද්දේ හින්දු සුඛ වේදනා එක් අන්ත දුක්ඛ වේදනා දෙකියන්ත උපේක්ඛ වේදනා මධ්‍ය සැප වේදනා එක් අන්ත දුක් වේදනා එක් අන්ත උපේක්ඛ වේදනා නැහැ ඉතින් කොහොමද සැප වේදනා වාන්ති වෙන්නේ දුක් වේදනා වාන්ති වෙන්නේ සැපේ තලු මරණවන් සැපේ රස විඳ ගැනීම මම බලනවා නම් මොකද වෙන්නේ කාමසුකල් ගන්න කාමසුකල් ගන්න යෝගී හිතන තියෙන ලක්ෂණය තමයි ලෝභය කියන එක ඇති වෙනවා ඉතින් අත්කලම සාම යෝගී ඉන්නකොට තියෙන දෝෂතාවක ද්වේෂය ඇති වෙනවා මේ අත්ක දෙකේ තියෙන ලෝභ ද්වේෂ දෙක ওই දෙක නිදෙන්න ගන්න තමයි එතකොට ලෝභ ද්වේෂ නැහැ එතකොට අපි හිතන්නේ අපි නම් ওই අන්ත දෙකට අහු වෙන්නේ නැති විදිහට ඉන්නේ කියලා. අපි අන්ත දෙකට අහු නොවෙන විදිහට අපි හවත් නැහැ. හොඳට බලන්න එතකොට විමුක්තියක් හොයන කෙනෙකුට පෙන්නනවා මේ කාමසුඛල්කාන යෝගය සහ අත්කලමතාන යෝගය කියන අන්ත දෙකටපත් වෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවක ඉන්න ඕනේ කියලා. එහෙනම් අපි ජීවිතේ ටික ටික හරි හිතුවොත් මේ මධ්‍යම ප්‍රතිපදාවේ හිතුවේ තියෙන වාසිය මොකක්ද? සම්මාදිට්ඨි ඇත්ත ඇහැටි පේනවා තමයි. මොකක්ද පේන්නේ? දුක්ඛේ නම් දුක පේනවා. අද අපිට දුක පේනවද? පේන්නේ නැහැ. ඇයි දුක පේන්නේ නැහැ? අපිට පේන්නේ කොහොමද? අපිට පේන්නේ දේවල් දුකවල යහන වාහන ඉඩකඩ මිලමුදල් දුවා පුතා මේ මම මගේ අතපය ඕවා තමයි අපිට පේන්නේ. කොහොම පේනකොට දුක නොපෙනෙන පුදුමයක් නැහැ. දුක දෙන්නේ මේවා පේන්නේ. දුක්ඛේ යහන දුක ගැන නුවණ එන්න ඕනේ. මේ දුකයි මේ මම නේ මේ දුක නේද කියන දැනකට නුවණ එන්න ඕනේ. නුවණ. නුවණ. ඒක ගන්නද? එන්න ඕනේ. එන්නේ කොහොමද? විශේෂත් නැතු වෙනවා ජීවිතයේ මේ චතුරාර්ය සත්‍ය දකින්න බැරි විශේෂත් නැතු වෙන්න පුළුවන් එනවා කොහොමද අත්කලමතානුයෝගය කාමසුඛලිකානුයෝගය කියන්නේ මේ අනුයෝග දෙක අතරින් අනුය දෙදෙන ගති දෙක අතරින් ටික ටික අඳුරු කරන්නේ උගල භාවනා කරනවා නම් භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද මේ කාමසුඛලිකානුයෝගය අත්කලමතානුයෝගය කම් සැපේ අනුයෝග නොකොට ඉඳ අත්ති කුල මතේ අනුයෝග ආත්ම ක්ලාන්තයට පත් වෙන අරමුණේ අනුයෝග නොකොට ඉඳ හොු වෙන එක මේ ඔබ කරන්නේ භාවනා කරනවා කියලා. ඒ කියන්නේ ප්‍රියමනාප අරමුණක් ආවහම ඒක ඇදෙන්නේ හොු ගැටෙන්නේ නැතුව ඉඳ කියලා අපි හොු වෙනවානේ. ඒ කියන්නේ ඒක ඉඳෙන්නේ නැතුව ඉඳ මේ හොු වෙනවා. යෙදෙනවා කියලා කියන්නේ කියන්නේ ආත්ම දෙක. එතකොට ඒ නිසා මුළු ලෝකයේම ලෝක කිසිම කෙනෙකුට බෑ බුදුජානක දෙන්නුනේ ආර්යශ්‍රැත මාර්ගය උපදවා ගන්න. මුළු ලෝකයේම කාමසුඛ විකාම යෝගයට අත්‍යවශ්‍යම යෝගයට වැටෙනවා වන්නේ අන්ත දෙකමයි. ඉතින් යම් කිසි කෙනෙක් මේ අන්ත දෙකෙන් මිදෙනවා නම් මේ අන්ත දෙකෙන් මිදෙන්න වෙන්නේ කොහොමද? මේ අන්ත දෙකෙන් මිදෙන්න වෙන්නේ කාමසුඛ විකාම යෝගේ වාක්කලමතන යෝගේ කියන මේ අන්ත දෙක නැත්නම් කාම සැපේ සහ ආත්මය ප්‍රාප්තුභාවය පත් කරන ඒ ආරම්භ දුක්ඛාව ආරම්භ කියන මෙන්න මේ ආරමුණ ආරමුණේ ඇතිවීම නැතිවීම දැනගත්තු යම් කිසි කෙනෙකුට අන්න එයාට නිතරයි පුළුවන් මේක අනුයෝග නොකොට නැතිනම් ඇලෙන්නේ නැතුව එහා යන්නේ නැතුව ඉන්න පුළුවන්. සැප වේදනාව ඇති වෙන හා ඇති හා නැති වෙන හැටි දැනගත්තොත්. එතකොට වේදනාවත් වේදනාවේ ඇතිවීමත් නැතිවීමත් පෙනෙන්නේ ඒ වේදනාව ඇති වෙන රූපේ ඇති වෙන හා නැති වෙන හැටි දකින කෙනාට. එතකොට අන්තිමට මෙතනදී තව පැත්තකින් ගත්තොත් ප්‍රියමනාප වූ රූපයක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්පර්ශයක් හෝ හම්බ වෙනකොට ඒ ප්‍රියමනාප රූප හෝ සද්ද හෝ ගන්ධ හෝ රස හෝ ස්පර්ශයේ ඇත්ත ඇති හැටි දකින්න කෙනාට විතරයි ඒක දුක්සහගත නම් නොගැටෙන්න පුළුවන් සැපසහගත නම් නොගැටෙන්න පුළුවන් මට්ටමට එන්නේ. ඇහෙන් මෙහෙම රූපයක් දකින්නකොට දකින්න රූපය සැපසහගත නම් ඒ සැපේ උගුල සතුටු වෙනවා කියන්නේම සැපයම නෙවෙයි කාමසු කල්කම් දුක. දකින රූපය අකමැති නම් දුක් සහගත නම් ඒකේ ඔයගලට දුක එනවා කියලා කියන්නේම ඔයගොල්ලෝ එකහා විදිහට. සැපේ හෝ දුක හෝ අනුව නොයෙදුනහම තියෙන ලක්ෂණය තමයි අනුගමන කරන දේ තමයි චුත්තක පිළිගැනීම. ප්‍රශ්නය ඒකේ සතුටක් දැනගලා තියෙනවා නම් හෝ දුකක් දැනගලා තියෙනවා නම් දකින්න අපි ඒකේ ප්‍රයෝජනය කරගන්න එක විතරයි. ඒක හේතිලා. සැපේ ඉදිරිින් දැනගත් සැපවත් දුකේ ඉදිරිින් දැනගත් දුක් කරලා තියෙනවා. එහෙනම් දුක හෝ සැප කියන දෙකේ යෙදෙන්නේ නැතුව හිටියු. යෙදෙන්නේ නැතුව හිටියු අපිට ඇන්නේ ගැටෙන්නේ දෙක නැහැ. කොහොමද අපි ඒකෙ නිදෙන්නේ නැතුව ඉන්නේ? එහෙමනම් ප්‍රිය වූ රූප සත්ත්ව ගන්ධ රස පොට්ටබ්බ මෙන්න මේ ටිකේ තියෙනවන ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්ුණා රූපං දිස්වා මේව සුමනෝ හොති නදුම්මනෝ උපේක්ෂිත වේති සබ්බ සත්තක. ඇහෙන් රූප දැකලා සතුට වෙන්නත් එපා අසතුට වෙන්නත් එපා ඇත්ත ඇතේක දැකලා උපේක්ෂා කරන්න. කොහොමද ඇහෙන් දකින රූපේ ඇත්ත ඇති හැටි දකින්නේ? ඇහෙන රූපයක් වෙනකොට කොහොමද අපි ඇත්ත ඇති හැටි දකින්නේ? සත්‍යයක් ඇහෙනකොට කොහොමද ඇත්ත ඇති හැටි දකින්නේ? ඇත්ත තමයි දිට්ඨි දිට්ඨමත. දකින දේ දැකීමක් විතරක් වෙනවා. දකින රූපේ දැකීමක් විතරක් වෙනවා. ඒකේ දකින්න පෙර රූපේ තිබුණත් නෙමෙයි දැක්කෙන් පස්සේ රූපේ දිනවත් නෙමෙයි දකින්න වෙලාවෙද තමන් නිසා පේනවා මිසක තියෙන දෙයක් පේනවා නෙමෙයි කියන මොහොතක් වෙනවා. ඔන්න ওই ටික දැක්කොත් තමයි පෙනෙන රූපේ අපිට දකින්නේ. ඒ මොහොත තමයි පෙනෙන දේ සැපසහගත තුන දෙයයි කියන්නේ. පෙනෙන දේ දුක්සහගත තුන ඒක ඇරෙන්නේ. පෙනෙන දේ උපේක්ෂා සහගත තුන වැරදෙනවා. එතකොට කොහොමද අපි පෙනෙන දේ අනිත්‍ය බලන්නේ? පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියලා බලන්නේ කොහොමද? දැන් අද අපි මොනවා හරි රූපයක් බලුවොත් මේක ඇහෙන් බැලුවොත් මේකත් බලන්නේ දැකපු දේ තියෙනවා කියලා. අනිත්‍යයි කියන වචනේ අපි මෙන්නේ කරනවා. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කුණය අනිත්‍යයි කියලා කිව්වද ජීවිතයේ ඉතුරු කියලා දැකපු දේ තියෙනවා. දැන් ඔහුගේ දවල් දැකපු ඔබලා ගෙවල් දවල් තියෙනවා කියන අදහස නැද්ද? දැන් ගෙවල් දොරවල් වල අනිත්‍ය දක්නද? නමුත් අපි අනිත්‍ය කියන්නේ කතා කරනකොට පේන්නත් වැඩක් තියෙනවා. ඇයි මේ වෙලා තියෙන්නේ? මොකද අනිත්‍ය පේලා නැත්තේ? දැන් මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. ඇයි මේ අපි අනිත්‍ය කියන කොච්චරවත් කියනවා කිව්වද ගෙටි කිව්ල තියෙනවා. එතකොට කියන ප්‍රශ්නේ තමයි අනිත්‍ය කියන වචනේ කිව්වට නිත්‍ය සංඥාව තියෙන හොඳට කෙනෙක් කියන විදිහ දෙන්න පුළුවන් නේද? කෙලෙස් යෙදෙන්න පුළුවන් ඒ නිත්‍ය සංඥාව අතහැරෙන එකම අනිත්‍ය දක්වනවා කියන්නේ. ඔය දැන් අපි අනිත්‍ය දක්වනවා අනිත්‍ය හිතනවා. දැන් අනිත්‍යයි ඇහැන්තිය දුකන්තිය චක්ුණා අන්තිය කියලා දැක්කා නෙමෙයි අනිත්‍ය හිතනවා. හැබැයි දැක්කම දවසක් නැහැ, දකින දවසකුත් නැහැ. ඔහෙන් දකින්නත් බෑ. මොකද දැන් අපි මෙහෙම ගන්නු අනිත්‍ය කියන එක දකින මට්ටමට આવ ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. අපි හිතන්න ඕනේ නැහැ. අනිත්‍ය ගැන හිතනවා කියන එකෙන් කියනවා අනිත්‍ය පේන්නේ නැහැ කියන්නේ. දැන් අපිට යකඩ කැලේ දෙකක් එකට ගැටෙනකොට සත්‍යයක් ඇති වෙනවා. අපි දන්නවා මේ සත්‍යයේ යකඩ කැලේ දෙක ගැටෙන්න ඉස්සෙල්ලා සත්‍ය තිබුණාද? නෑ. ගැටුණාට පස්සේ සත්‍ය තියෙනවද? නෑ. ගැටුණාට පස්සේ ගැටීම නිසාම හටගන්නවා, ගැටීම නැතිවෙන්නේ නැහැ. මේ හේතුඵල ධර්ම අවබෝධ වුණොත් විතරයි හේතුඵල ධර්ම අවබෝධ වුණොත් විතරයි අපිට අනිත්‍ය දකින්න පුළුවන්. එතකොට හේතුඵල ධර්ම දකිනකොට මේ තියෙනවා තිබුණා කියලා අන්ත අතහැරෙනවා, අතීත අනාගත දෙක අතහැරෙනවා, වර්තමානයේක යම්කිසි සමුදියේ තමයි සම්බන්ධතාව දුර තමයි දර්ශනයක් වෙනවා. දැන් සද්දේ කියන එක වල තිබුණා නෙමෙයි. ජගතිකයන් ගැටින් ඉස්සලා තිබුණා නෑ. තියෙනවා නෙමෙයි. ජගන පස්සේ තියෙනවා නෑ. තිබුණා නෙමෙයි, තියෙනවා නෙමෙයි. හේතු ගැටෙන නිසාම හටගන්නවා. ගැටෙන එක නැති වෙනකොට නැති වෙනවා. එතකොට සද්දේ තියෙනව හෝ නැහැ හෝ කියලා අපිට වටින කතා කරන්න බෑ. සද්දේ තියෙනවා කිව්වොත් ගැටීම නැතර වෙනකොට නැති වෙන හින්දා අපි යනවා. නැහැ කිව්වොත් ඒ දෙක ගැටෙනකොට හටගන්න හින්දා අපි යනවා. තියෙනව හෝ නැහැ හෝ කිව්වොත් අපිට පරදන්න පුළුවන්. අපි කියනවා ඔබට මැදි යන හේතු ගැටුනොත් හටගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. පටිච්ච සම්පදාය කියනවා අපි. හේතු පටිච්ච සම්පදාය හේතු බංගා නිරුද්ධති. දැන් අපි ඇත්ත නිදිමි අපි කියලා තියෙන හේතු ගැටම හට ගන්නවා කියලා. එතකොට අපි නැහැ කියන්නේ. හේතු නැතුනොත් නැති වෙනවා හිතත් කියනවා කියන්නේ. ඔන්න ඔය වගේ දර්ශනයක් දකින්නොත් මේ ඇහැට දෙන රූපය හරහා දකින්න පෙර එහෙම රූපයක් තිබුණත් නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි, දකින්නවා කියන සිද්ධිය ඇති වෙන්නේ හේතු ටික නිසායි කියලා කාරණාව. ඒ කාරණා ටික ඇතුළෙන් චක්කුම් පරිදි රූපේට උපදින චක්කුම් යන තින්න සම්පති වස්තු කියන එක කියනවා. කියනවා දකින්න ඉස්සල රූපයක් තියනවා නෙමෙයි, දැක්කයන් පස්සේ රූපයක් තියනවා නෙමෙයි, පෙනෙනවා කියන වෙලාවටම රූපය හිතට එන්නේ කියන්නේ. නමුත් අපේ අදහසක් තියෙන්නේ රූපේ තියනවා, මේ ඇහැ තියනවා, ඇහැට රූපේ ගැටුණාම හිත උපදිනවා. ඔන්න දෙන්නා. නමුත් චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සතිපි පස්සෝ කියන එක කියනවා. ඇහැ නිසාම රූපේ උපදිනවා, මේ දෙන්න නිසාම හිත උපදිනවා. අන්තිමට ඇහැ නිසාම රූපේ, රූපේ නිසාම ඇහැ, මේ දෙන්න නිසාම හිත. ඕනෝත් උපකාර හරි විකල් තුනක් වගේ. ඕනෝත් උපකාරී මේ මොහොතේම ඉපදිලා ඒ මොහොතේම උපන්න ඕනෝම අසුර කරගෙන ජීවත් වෙලා නිරුද්ධ වෙනවා කියන එක කියනවා. හරියට මම ඔක්කෙන් දැන් නිරුද්ධ දිහා බලන්න බලනකොට ජඩය වගේ අපිට පේනවා. දැන් අපිට පේන ජඩය වගේ පේන එක බලන්න පේන්න ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි. පේුණෙන් පස්සේ තියෙනවා නේද? පේනකොට ජඩය වගේ පේනවා, නමුත් පේන දේ තියෙනවා නේද? මේ ඇහෙන් බලපු නිසා නිරුගතුන්ට ජලය වගේ හැදිලා පේන්නේ. මේ ඇහැ අහකට ගන්නකොට ගෙවුණු ජලය වගේ එකයි ඇහැ හිතයි ඔක්කොම එක නේද? ඒක නතුම නැති. මේ පේන රූපත් මේ විදිහටම වෙනවා. ඔන්න ඔය ටික අපි තේරුම් කරගත්තොත් තමයි මේ කාමසුඛල්කාන යෝගිය වත්තකල මතාන යෝගිය නොවැටෙන්න පුළුවන්. කාමසුඛල්කාන යෝගිය වත්තකල මතාන යෝගිය හඳුනගෙන මේකට නොවැටෙ ඉන්න ඕනේ කියලා දන්න කෙනාටයි පුළුවන්කම තියෙන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාව ටික ටික හරි. මොකද එයා දන්නවා මෙහෙම ඉන්නක වැරදි, මෙහෙම ඉන්න තමයි හරි කියලා. එතකොට තව පැත්තකින් අපි මේ දර්ශනය ගැන කතා කළොත් දැන් ඔය නිදිගෝ දිහා බලනකොට බලන්න හොදට තව එක පැත්තකින් මම කිව්වොත් මෙතන කියනවා පවතින දේ සහ පෙනෙන දේ කියලා ධර්මතාවයක්. පෙනෙන්නේ ජලයේ වගේ පවතින හැටි. පෙනෙන දේ පවතිනවා නෙමෙයි පවතින දේ පෙනෙන්නේ. ඒ වගේ. නමුත් ඔය ඇත්ත නොදැක්ක වෙන දේ බලන්න තිරසගත සතෙක් ගන්න මුලෙක් වගේ සතෙක්. ඒ සතාට වගේමයි අපිට වගේමයි මේ සතට ඇස් දෙක තියෙන්නේ. ඒ සතාට නිරිඳුව පේනවා, රූපකුත් පේනවා. ඒ සතාට ජලයේ වගේ පේනවා. එයා හිතන්නේ පේන දේ පේන්නේ ඉතිරියෙන් තියෙන දේ කියලා. ඉතිරියෙන් තියෙන දේ පේන්නේ පේන දේ තියෙනවා, තියෙන දේ පේනවා කියලා හිතනවා. දැන් තිරසංගතයේ මොහාට වතුර විපාතකුත් හැදෙනවා. හැදෙනකොට ඉතිරියෙන් ජලයේ වගේ පේනවා නම් පේන වතුරක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? බොණ්ඩ දුවනවා. බොණ්ඩ දුවනකොට වෙන්නේ මොකද්ද? වතුර නැති තැන පිපාසය වැඩි වෙන තැන ජීවිතයේ යුදවල නිවැරදිව වතුර ටිකක් ලැබෙන වතුර ටික හොයාගන්න තියෙන තැනුත් ජීවිතය අතහැරලා වැරදි යුදවල නිවැරදි අතහැරලා ඒ අරමුණම අපි බලන්න වතුර වගේ තියෙනවා. අපිටත් වතුර පිපාසය හැදෙනවා, ජලය වගේ තියෙනවා. අපි දන්නවා පේනට තියෙනවා නෙමෙයි කියලා දන්න හිඳුවන්නේ. පේන දේ තියෙනවා කියලා හිතුවාම සහ පෙනෙන දේ පෙනීම විතරයි දික්ටි දික්කමත්ත. දැන් අපි දන්නවා දකින්න දේ දැකීමක් විතරයි. මෙදුග දිහා බලනකොට අපි දන්නවා ඇහැට පෙනෙනවා පේන දේ පෙනීමක් විතරයි. කවදාවත් අල්ලන්න බැහැ. දික්ටි දික්කමත්ත මොනවා දකින්න දේ දැකීමක් විතරක් මොනවා තණ්හාව යෙදෙන්නේ. වතුර බොන්න යන්න පුළුවන්ද? නෑ. නමුත් අර මුවාට වුණා වගේ අපිට මේ දැන් වෙලා තියෙනවා මෙහෙම පිටසක් ඉන්නවා කියලා තේනවා. පේන දේ තියෙනවා කියලා මම හිතනකොට. මෙහෙම ඉන්න අය මට පේන්නේ පේන අය ඉන්නේ කියලා හිතනකොට. කතා කරන්න ඕන වෙනකොට කතා කරන අයත් තියෙනකොට පේන අයත් ඉන්නකොට මම කතා කරන්නේ කතා කරනවා. මේ පේන අයක කතා කරොත් පේන දේ මේ පේන දේ අල්ලන මමත් මෙරුගේ වතුර කොට දුවන මොහොතතර වෙනසක් නැහැ. යම් දවසක යම් මේ සතර දුකෙන් මිදෙනවා නම් මිදෙන්නේ මෙන්න මේ දර්ශනයකට අදිනවා. ඒ කියන්නේ පවතින දේ අනිකක් පේන දේ අනිකක් කියන මොහොතට එන්න වෙනවා. ඇයි එහෙම කියන්නේ දවසට? ඔකට මම තව උපමාවක් ගන්නවා. ඔබලා මේකතර අතකම නිකන් වැලි ගොඩක් ගහලා තියෙනවා කියලා. දැන් අපි හිතාගන්න වැලි ගොඩක් තියෙන හින්දා මේ වැලි ගොඩ තේරෙනවා. අපිට තේරෙන්නේ වැලි ගොඩක් තියෙන හින්දා වැලි ගොඩ තේරෙනවා. තේරෙන වැලි ගොඩ තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ. හැම වෙලාවෙම බාහිර තියෙන වැලි ගොඩක් විඳින්ද අපි ඉන්නේ. දැන් ඔතන ඇත්තම ඇත්ත බලන්න. අපි කියමු දැන් සෙනග මිනිස්සු දහස් ගානකට ලක්ෂ කෝටි ගානකට ඇවිල්ලා කියනවා එක්කෙනාට එක වැලිකඩේ ගාන අරන් යන්න කියලා. දැන් එක්කෙනෙකුට ගෙනියන්න දෙන්නේ එක වැලිකඩේ චූටු වැලිකඩට. හැබැයි නීතියක් වැලි ගොඩ ගෙනියන්න තහනම්, අඟ ගෙනියන්න තහනම්. එක එක්කෙනා වැලිකඩේ අරගෙන ගියොත් අර ගොඩට මොකක් වෙන්නේ? වැලි කන්දකට ගෙනියන්න නැති වෙනවා. දැන් කවුද වැඩි හඳ ගෙනිච්චේ? ඔතන අර හැම වතේම වැඩි කැටේ කැටේ දින අය දිහා බලන්න කාටද දැන් වැඩි කඳ තියෙන්නේ කියලා? ඒගොල්ලෝ කවුද ගෙනිහින්ද? නෑ. එහෙනම් මෙතන තියෙන්නේ දැන් එතනද? එහෙනම් කෝ වැඩි කඳ? මොකද ඒක දුන්නේ? හරි. අපි ඒක හොයාගන්න. ආයෙත් දැනලා දාන්න කිව්ව වැඩි කැටේ කැටේ දැන් ගෙනම දාන්න. දානකොට අපි බැලුවොත් මොකද වෙන්නේ? ආය වැඩි ගොඩක් වෙන්නේ. දැන් කවුද වැඩි ගොඩක් ගෙනලා දැන්නේ? කවුද වැඩි ගොඩක් ගෙනලා දැන්නේ? කවුරුත් නැහැ. ඔක්කොම වැඩි කැටි කැටි ගෙනාද? හොඳට බලන්න යථාර්ථයේ තියෙන්නේ වැලි කැට රාජ්‍යයෙන් හිත අවකාශය විතරයි. මේ වැලි කැට දන්නේ නැහැ අනිත් වැලි කැට කියන්නේ. ඔය වැලි කැට ටිකයි අවකාශයේ තියෙන තැන මේ ඇහෙන් බලනකොට කන්දක් අපිට පේනවා. මේ ඇහි කාචගෙන ඔයගොල්ලෝ දන්නේ නැහැ. මේ ඇහි කාචය ඇවිල්ලා තියෙන්නේ කලාපු ගොඩක් එකට එකතු කරලා හැඳගලා දෙන්නට පුළුවන් විදිහේ කාචයක් මේ තියෙන්නේ. අපිට මේ වස්තු පේන්නේ ඉදිරියෙන් තියෙන හින්දා නෙමෙයි. මේ ඉදිරියෙන් තියෙන සුත්‍රාස්තක මට්ටමේ රූප කලාප කියන තැනද හැඳතලා හදලා දෙන්නන්නේ. මිදුංගුව තියෙන තැනද ජලය කරලා දෙන්නේ මේ ඇහි. එතකොට මේ ඇහෙන් බලනකොට කිස් වැලි කැට ටිකයි අවකාශයේ තියෙනකොට මේ ඇහෙන් බලන වැඩි ගොඩක් පොදි පේනවා. පේන්නේ වැඩි ගොඩ අල්ලන්න ඕන කියලා අත දාන්න ඕන. වැලි කැට ටිකක් අතට අහු වෙන විදිහට වැලි ගොඩ අහු වෙන්නේ නැහැ. එතකොට අපිට පේන්නේ වැලි ගොඩ පවතින වැලි කැට. පවතින දේ අනිකත් පේන දේ අනිකක්. පේන්නේ දේ පවතින දේ නෙමෙයි. පවතින දේ පේන්නේ දෙන්නේ. මේක තමයි වැලි ගොඩවල් කියන එක ශ්‍රෝකේ කොහෙවත් හදිලා නැහැ. වැලි කැටකට කලාප ගොඩාක් එකතු වෙලා අපිට මෙහෙම පේන්න පුළුවන්. ඒ වගේ නේ. දේවල් කියන එක කොහෙවත් හදිලා නැහැ. මේ මොවින දේවල් රාශියක් එකට එකතු කරලා අපිට හැඩයක් හදලා තියෙනවා. අවකාශ ධාතුක සාපේක්ෂව අපිට මේ හැඩතල දෙන්න අපිට නැහැ. එතකොට මෙතනදී කෙනෙකුට දකින්න පුළුවන් නම් වැලි ගොඩ එතෙන් යන්දිත්තල වැලි ගොඩක් තිබුණත් නෙමෙයි කියන් පස්සේ වැලි ගොඩක් කියනවා නෙමෙයි ඇහෙන් බලපු නිසාමයි වැලි ගොඩක් තියෙන්නේ. දැකීම දැකීමෙන් පස්සේ ඉවරයි කියලා දැක්කොත් පවතින දේපා දෙකෙන් දෙ දෙක් පැත්තකින් දැනගත්තොත් මෙයාට වැලි ගොඩ අල්ලන්න බැහැ. ඒ වගේ මේ පිළින අරමුණ තෝරනවා නෙමෙයි ඕනේ. දැන් මේ පෙනෙන දේ අල්ලන්න පුළුවන් කිව්වොත් බලන්න අපි මුදල් වුණොත් මොකදව ධර්මයේ කියලා. අරමුණක් පෙනෙන හිතනම් කරන්නේ මොකද චක්කු විඥානේ. කයට ගැටෙන දේ දැනගන්න පුළුවන් හිත මොකද? කයට ගැටෙන ගැටීමේ උපදින විඥානේ මොකද කියන්නේ? කාය විඥානේ. දැන් චක්කු විඥානේ විඤ්ඤාණය වෙන දැනගන්න පුළුවන් අරමුණම කාය විඥානේ දැනගන්න පුළුවන් දුක් හරිද? නැත්නම් කාය විඥානේ දැනගන්න පුළුවන් අරමුණ චක්කු විඥානේ දැනගන්න පුළුවන් දුක් හරිද? තේරෙන්නේ අල්ලන්න පුළුවන් අල්ලන දේ දෙනවා කියන එක තේින්නාද? ඇහැට පෙනෙන චක්කු විඥානේ දැනෙන දේම කාය විඥානේ දැනගන්න පුළුවන්. කාය විඥානේ දැනගන්න පුළුවන් දේම චක්කු විඥානේ දැනගත්ත හැකි මොඩකම හැකියි. නමුත් තේන දේ දැනීමක් විතරයි චක්කු විඥානේ ඇල්ලුවොත් මේක පොට්ටප්පේ කාය විඥානේ කියන නෝනෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට මම අද දෙන්න ගැඹුරු දහමක සියාවක් කරගෙන මේ වගේ පැත්තක් තියෙනවා ජීවිතේ නිදෙනවා නම් කියන දෙක විතරයි මට අද මතක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔගොල්ලොන්ට ඇත්තටම ඕනේ ජරාමරණ දුක නිදෙන්න නම් ඇත්තටම දුක කියලක ප්‍රශ්නයක් නෑ. නිදෙන්න නම් අපිට හොයන්න පැත්තක් තියෙනවා කියන දෙක විතරයි මට කියන්න වෙන්නේ අදට. එතකොට අපි මේ ඉන්න මට්ටමට වඩා පවතින දෙයට වඩා ඔබෙන් පවතින යථාර්ථයක් තියෙනවා. අන්න ඒක දැනගත්ත දවසට දැකපු දවසටයි අපි මේ ලෝකෙම වැදී. ලෝකෙ අපිට පේන මට්ටම තුල ඉඳගෙන අනිත් දැලුවට හරියන්නේ නැහැ. අපිට පේන මට්ටම වෙනස් වෙන්න ඕනේ. විදර්ශනාවක් තියෙනවා. මේ දර්ශනයම වෙනස් වෙන්න ඕනේ අපිට. එකම මිරිඟුවේ මුවයි අපි දර්ශනය නිසා වෙනස් වුණානේ. එයා පේන දේ විදියට තියෙන දේ දෙන්නේ කියලා මිරිඟුව පිටපස්සේ දිව්වා. ඒ දර්ශනයෙන් දැක්ක නිසා සුදුවන් නැතුව හිටියා. ඒ සිද්ධියම නුවණින් දැකපු නිසා. ඒ වගේ පේන දේ තියෙන දේ පේන්නේ කියලා දකින ලෝකයා මේ පේන දේක ගහන්න බයින්න අල්ලන්න දුවනකොට පවතින දේ අනිකක් පේන දේ අනිකක් කියන අවබෝධය නිසා පේන දේට ගහන්න බයින්න කපන්න කොටන යන එක නතර වෙනවා. ඔන්න ඔය වගේ දැනකින් තමයි ජීවිතයේ වෙනස් වෙලා තියෙන්නේ ආර්ය මහසලාගේ ලෝකේ. මම කෙටියෙන් පොමාවක් කියන්න. අපි දකින මේ රූපෙට කෙටි වීමක් දෙන්න මම මේ උපාදාය රූප දෙන්නකට. වතුරකට වැටලා තිබුණු රූපයක් ළඟදීම ගහකොළක් අතර උගලට ඒ ගහකොළ බලන්න පුළුවන්නේ. ඇහැට පේනව නේද? දිට්ඨි මත පේනවා. පේන දේ අල්ලන්න කියලා අත දාන්නකො අත දිහා වස්තු වෙහැදලා හිටියේ නිසා ඒ රුපියක් වෙන්නේ නැහැ. නමුත් ඒ පේන දේ අරගෙන බලන්න විතරමයි පුළුවන් වෙන මොකුත් උගලට කරන්න බෑ. ඒක සැප දුක් විඳින්නවත් බෑ. ඈ සැප විඳින්නත් බෑ දුක් විඳින්නත් බෑ. සැප හෝ දුක් හෝ විඳ හැකි මෝඩකමට සිටින් විතරයි. ඒ අරූප හිතන්නේ. ඒ රූප හිත උගල සැප දුක් විඳින්න බෑ. ඒ රූපේ හිතට අරගෙන මේක මෙහෙමනේ කියලා අදිනේ. ඒ මෝඩකමට හිතෙන් දුක් විඳින්නේ. නමුත් රූප නිසා සැප හෝ දුක් විඳින්න බෑ. පේන දේ පේනවා විතරයි. නේද? ඒක අල්ලන්න කියලා අපි දැන් මොකද කරන්නේ කියලා ඒ වගේ මේ තේන රූපෙත් තේනවා විතරමයි සැපවත් දුක්වත් වෙන්න බෑ. තේන රූපේ තේන්නේ අල්ලන්න කියලා ජීවිත උගල පටවි ධාතු අත හැදලා ඉන්නේ තේන දිය වුණා නෙමෙයි. ඉතින් මෙන්න මේ වගේ තැනකට ආවොත් තමයි ඒගොල්ල දකින්නේ දැකීම පස්සේ ඉවරයි කියන තැනකට එන්න පුළුවන්. ඔන්න ඔය මට්ටමට ආවොත් තමයි අපි මේ සසර දුකින් ඉතර වෙන්නේ කන්නව නැති වෙන්නේ. ඔය දර්ශනෙට එන්න පුළුවන් අර්ථ කිලමතාන යෝගය සහ කාමසුඛලකාන යෝගය කියන අන්ත දෙකම නැතින කෙනා. මේ ශරීරයක අන්ත දෙකම නැතිනවා කියන්නේ සැප වේදනා දුක් වේදනා කියන දෙකේ අනුව යෙදෙන්නේ නැති කෙනෙක් වුණොත් එයාට තමයි මේ ඇත්ත දකින්න පුළුවන්. ඒකෝ මේ ඇත්ත දකින කෙනයි මේ අන්ත දෙකේ යෙදෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට අරගත්ත මධ්‍යම ප්‍රතිපදාව සම්මාදිට්ඨිය කියලා කිව්වේ අන්තිමට මේ මොකදින නූල තමයි මොකද දුක්ඛේ ඥාන දුක්ඛ පිළිසින් දකින්න පුළුවන්. හැම තැනම මුළු ලෝකෙම ආර දකින්න ජරා මරණ දුක දකින්න මත්තමක් ඒ දාට තණ්හාව කියන එක නැති වෙනවා. තණ්හා නිරෝධයක් වෙනවා. තණ්හාව නැති වුණොත් මේ ජීවිත සම්පීඩියේ තියෙනකන් තියනවා. එතනින් පස්සේ අතහැරෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ වටිනා ධර්මකුත් තියෙනවා. අපිට තේරුම් කරගන්න මේ මානසික ක්ෂේත්‍රයලා මේ ධර්ම තේරුම් කරගන්න ටිකක් උත්සාහවත් වෙන්නට ඕනේ. හිතන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා අපි හිතියේ නැත්තම් ඒ කියන්නේ අපි කුරු කරනවා නොහිතනකම. අපිට මේ වාස්තේ මතක් කළා කියන එකක් එක්තරා ගුහාවක පොකුණක් වතුර තියෙනවා. ඒක කවදාවත් ආලෝකයක් වැටෙන්නේ නැහැ. ආලෝකයක් වැටෙන්නේ නැහැ. එතකොට මෙහිම පරම්පරා ගන්නත් විදිහ ඊටපස්සේ උපදින සත්ත්වයක් නැහැ. ස්වභාවිකවම ඇත් නැති වෙන්නේ. ඒක එයාට අවශ්‍ය නැති පරිහරණය කරන්න නැතුනම අවශ්‍ය නැහැ. ඒ වගේ ඕගොල්ලන්ට හිතන බව අවශ්‍ය නැති හින්දා ඕගොල්ලෝ පරිහරණය කරන්නේ බැලිට යනවා කනවුනෝ ඉන්නේ. පිටසන්දර සත්තු මොන හරියක් කනවුනෝ ඉන්නේ. ඕගොල්ලෝ හිතන්න එකන එක පරිහරණය කරන්නේ හොතට මතක තියාගන්න පරිහරණය නොකළොත් ඒක අභාවිත යනවා. ඕගොල්ලන්ට ලැබෙන්නේ මනුස්සකම පරිහරණය නොකළොත්. ඒක පරිහරණය කරන්න හොඳට හිතන්න. හිතුවේ නැත්තම් වැඩ නොගත්තොත් අනිවාර්යෙන් ඒක වෙනවමයි. අර හොඳ උදාහරණයක් අපිට අරන් ගත්තා කියන සත්තු ඒ ඇහැ පරිහරණය නොකළ හිටියම මොකද වෙන්නේ? ඇස් නැතුව. එහෙම නේද? එතකොට මෙතුමතාවන් අපේ මතක කරේ සත්තු ගැන ඒක අපිට නොවේ කියලා හිතනවා. අපිට හිතන්නේ ස්වභාව ධර්ම තමයි. වැඩක් නැති දේවල් අවශ්‍ය නැහැ නේද? අපි ගෙදර දොරේ බඩු මුට්ටුවක් ගේනකොට අපිට අනවශ්‍ය දේවල් වැඩක් නැති දේවල් දාන්න නැහැ. ඒක විසිකල යනවා නේ අතහැරලා. ඒ වගේ ජීවිතේ පවතිනකොට වැඩක් නැති දේව පරිහරණය නොකරන දේව අතහැරලා යනවා. ඊගාවට ලැබෙන්නේ එහෙම දෙයක් ඕනේ නැහැ කියන තැනේ. ඒ කියන්නේ ආපහු අපි සිහි වෙලා ඒ හින්දා මේ ලබු මනුස්ස ජීවිතේ ආපහු මනුස්සයෙක් කියලා ගන්න තේරුම් කරගන්න පුළුවන් මට්ටමට ජීවිතේ හදාගන්න හරි මේ ජරා මරණකින් මිදෙන්න හරි අපිට තියෙන්නේ මේ ධර්මම වේදෙන්ද. ඉතින් මේ බුද්ධ උත්පාද කාලේ මානව ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන කොම්බර මෙතන මෙතන උත්සාහවත් වෙන්නේ. මම නිකන් මතක් කළා මේක වඩා ගොඩාක් කරුණු ගොඩාක් ප්‍රදේශයක් කියලා මේ ධර්ම හොයන කෙනෙකුට. අපි හිතන එක නම් නෙමෙයි ලෝකෙ කියන්නේ. අපි දකින දේ නෙමෙයි ලෝකෙ කියන්නේ. ඊගාවට එක කාරණාවක් දකින මට්ටම තුලම ඉඳගෙන දකින දේ තුලම ඉඳගෙන ඒකෙ නිදෙන්න හදන්න එපා. බොරුවක් තේරුමක් නැහැ. මේ දැන්ම එහාටත් තියෙනවා. අපි කොහොම හරි බලනවා කියලා උත්සාහවත් වෙනවා නම් පේන්නේ නැහැ. දැම්ම බැරුව උත්සාහයෙන් තොරව දෙන්නේ නේද? ඒ වගේ මේ අවිද්‍යාවිත ලෝක තුලින්දද කොහොම හරි චතුරාර්ය අවබෝධ කරන චතුරාර්ය අවබෝධ කර ගන්නවා කියන උත්සාහය තොරව දෙන්නේ. ඒ ලෝකයේ අතහැරුණ දවසට ඉඳීම තමයි. එනිසා ඒ ලෝකයෙන් මිදෙන ලෝකයේ අතහැරියන්න වෙනම ධර්මයක් තියෙනවා. වෙනම න්‍යායක් තියෙනවා. වෙනම ක්‍රමයක් තියෙනවා. ඒකත් අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් ජීවිතය ගැන ටිකක් හරි හිතන්න මේ දේශනාව මේක මුතු දෙවි කුමනිස් කියන දේවා කියන්නේ.